සමන්තාචක්කවාලේසු අත්ත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත පින්වතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි තියෙන මූලිකම සහ අවසානම ඉලක්කය තමයි අසංකත ධාතු නිර්වාණයට පත්වීම. තමන් වහන්සේ සාරාසංඛේය කල්පලක්ෂයකට පූර්වෙහි සුමේද පණ්ඩිත ආත්ම භාවයේදී අතටපත් වූ නිවන අතහැරලා අනාගතයෙහි තවත් සත්වයනුත් මේ සංසාර සාගරයෙන් එතර කරවමින්ම නිවන්පුර වඩිනවා කියන අධ්‍යාසයෙන් බෝධි සම්භාර පූර්ණය කරලා තමයි මේ නිවන් මාර්ගය දේශනා කරන්නට යෙදුනේ. ඒ නිවන් මාර්ගයේ ගමන් කිරීමෙන් බොහෝ සත්‍යෝ නිර්වාණයට පත් වුණා, සසර දුක අවසන් කළා. ඒ මාර්ගයේ ලෝකයට දේශනා කරේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මේ නිවන් මාර්ගයේ පින්වතුනි බොහෝම වෙහෙස මහන්සි වෙලා සොයාගත්තා වූ මාර්ගයක්. නිවන් මාර්ගයේ සොයා ගැනීමෙන් පමණක් ලෝකයාට පරිපූර්ණ අර්ථය සිද්ධ වන්නේ නැහැ. එය ලෝකයාට දේශනා කිරීමට සමර්ථ දේශනා ඥාණය ඇති කරගන්නට ඕනි. ඒක විශේෂ ඥානයක්. නිවන් මාර්ගය, එමත් නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමේ ඥානය, අවබෝධක් ඥානය. ඒකට කියනවා අනුභෝදේසා පටිවේදේ කියලා. අනුභෝදේ කියලා කියන්නේ විපස්සනා ඥාන අවස්ථාවේදී ඇති කරගන්නා වූ අවබෝධය. පටිවේදේ කියලා කියන්නේ මාර්ග අවස්ථාවේදී ඇති කරගන්නා වූ අවබෝධය. ප්‍රතිවේද කිරීම ඵල අවස්ථාවටත් කියන්නට පුළුවන්. ඒ අනුභෝධයයි පටිභෝධයයි ලැබූ පමණින් දේශනා ඥානය සිද්ධවන්නේ නැහැ. ඒකට හොඳම උදාහරණය පසේ බුදුරජාණන් වහන්සේලා. උන්වහන්සේලා තනියම මේ ප්‍රත්‍යාකාරයත් ප්‍රත්‍ය නිරෝධයත් අවබෝධ කරගෙන සිත වඩලා කෙලෙස් ප්‍රහාණය කොට තමන් වහන්සේලාගේ අනුත්පන්න ස්කන්ධයෝ නිරෝධයට පත් කරනවා. නමුත් තමන් අවබෝධ කළා වූ ධර්මය, නිර්වාණ මාර්ගය, චතුරාර්ය සත්‍යය ලෝක සත්වයාට අවබෝධ වන පරිද්දෙන් නානා ණය ක්‍රමවලින්, සංවන්නනා ක්‍රමවලින් හාරයන්ගෙන් දේශනා කිරීමට සමර්ථ වන්නේ නැහැ. ඒකට හේතුව ඒ දේශනා ඥාන කෞශල්‍ය පිහිටන්නේ නැහැ. පැබැරි වෙලා හරි සම්මා සම්බුදුවරේ දේශනා ණය ක්‍රමය පසේ බුදුවරුන්ට කියලා දුන්නොත්, හඳුන්වා දුන්නොත් සාරිපුත්‍ර මහරහතන් වහන්සේට වඩා විශිෂ්ට අන්දමින් ධර්මයේ දේශනා කරමින් ලෝක සත්වයාට ධර්ම මාර්ගයේ, නිවන් මාර්ගයේ පෙන්වා දෙන්නට උන්වහන්සේලා සමර්ථයි. ඒ අවබෝධඥානයෙන් දැනගත්තා වූ දෙය දේශනා ඥානයෙන් දේශනා කොට අන්‍ය සත්වයන්ටත් අවබෝධ වන පරිද්දෙන් දේශනා කොට අනුනුත් නිවන් මාර්ගයේහි යෙදවීමට සමර්ථ උත්තමයා සම්මා සම්බුදුරජාණන් වහන්සේ පමණයි. එතකොට හිතෙන්නට පුළුවන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගෙන් බණ අහලා බොහෝ පිරිස් නිවන් දැක්කා නේද? මුගලන් ස්වාමීන් වහන්සේගෙන් බණ අහලා උපදෙස් ලබලා බොහෝ පිරිස් නිවන් දැක්කා නේද? කාශ්‍යප ආනන්ද ආදී ස්වාමීන් වහන්සේලාගේ ශිෂ්‍යෝ නිවන් දැක්කා නේද? පසු කාලයේදීත් රහතන් වහන්සේලාගෙන් බණ අහලා පිරිස නිවන් දැක්කා නේද? සමහර වෙලාවලට පෘථග්ජන භික්ෂුන් වහන්සේගෙන් බණ අහලා උපදෙස් ලබාගෙන සමහර සත්වයෝ නිවන් දැක්කා නේද? පිංගතුනි, මේ ශ්‍රාවකයන් විසින් අපි හැමදෙනා විසින්ම දේශනා කරන්නේ තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කළා වූ ධර්මය. එක් උපමාවක් දීලා තියෙනවා ධර්මයේ. රජ කෙනෙක් ප්‍රත්‍යන්ත දේශයකට අනක් නිකුත් කරනවා. අපි ගැසට් එකක් වගේ කියලාද කාලේ? නීතියක් අනක් යන පිළිපදින්නට එපැයි. යන යම් කොලේක ලියලා රාජපුරුෂයෙක් පිටත් කර හරිනවා ප්‍රත්‍යන්ත දේශයකට, ප්‍රදේශයකට. ඒ කොලේ අරන් ගියාට ඒ ප්‍රදේශයේ ඉන්නවා මිනිස්සු අකුරු කියවන්නට බැරි. හිතන්නකෝ, මිනිස්සු බොහෝ දෙනාට අකුරු බෑ කියලා. ඒ වෙලාවේදී මොකද කරන්නේ? අර රාජපුරුෂයා අර මිනිස්සුන්ට ඒ රජ්ජුරුවන්ගේ අන කොලේ බලාගෙන කියවනවා. මිනිස්සු එක අහලා තේරුම් අරගෙන ඒ අනුව පිළිපැදලා උපද්‍රවයන්ගෙන් මිදිලා තමන්ගේ ජීවිත සාර්ථක කරගන්නවා ඒ නීතියට අනුව පිළිපැදලා. එතනදී මේ ප්‍රත්‍යන්ත වැසි ජනයාට යහපත උදා කර දුන්නේ කවුද කියලා ඇහුවොත්, එතන දෙන්නෙක් ඉන්නවනේ. නීතිය සකස් කළ රජ්ජුරුවොත්, නීතිය සකස් කළ අනුමත කළ රජ්ජුරුවොත්, ඒ නීතිය ප්‍රත්‍යන්ත දේශයට අරගෙන ගිහිල්ලා කියවපු රාජපුරුෂයෙක්. ඒ කෙනා කියවපු නිසා තමයි ප්‍රත්‍යන්ත දේශයේ මිනිස්සු ඒක අහලා පිළිපැදලා අර්ථය සිද්ධ කරගත්තේ. මේ දෙදෙනාගෙන් කවුද වඩා ප්‍රශංසාවට භාජනය වන්නේ? රජ්ජුරුවද රාජපුරුෂයාද කියලා ඇහුවොත් මිනිස්සු පසසන්නේ රජතුමාට. රජතුමාගේ නීතිය, රජතුමාගේ අණ. ඒ වගේ පින්වතුනි, සාරිපුත්‍ර මහරහතන් වහන්සේ පටන් අද බණ කියන නවක භික්ෂුන් වහන්සේ දක්වා මේ සියලු දෙනාම තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කළා වූ ධර්මය කියවනවා, වාචනය කරනවා පමණයි. තමන් අවබෝධ කරගෙන තිබුණා වෙන්නට පුළුවන්. ඒ රාජපුරුෂයත් ඒ නීතිය පිළිපැදලා ඒකෙන් ප්‍රයෝජන ගත්තා වෙන්නට පුළුවන්. ඒ නීතියෙන් ලබන්න තියෙන ප්‍රයෝජන අරගත්ත වෙන්නට පුළුවන්. අනුතරෙන් මිදුණා වෙන්නට පුළුවන්. ඔහු තමන්ගේ අත්දැකීමත් එකතු කරලා ඒ ප්‍රකාශනය කරනවා. හරි. නමුත් තාම කියන්නේ රජ්ජුරුවන්ගේ උපදේශය. රජ්ජුරුව මුලින්ම නීතිය දානවා. රාජපුරුෂයා ඒ නීතිය අනුගමනය කරලා ඒකෙන් ප්‍රයෝජන ලබලා මිනිස්සුන්ට ගිහිල්ලා කියවනවා. මිනිස්සුනුත් ඒකෙන් ප්‍රයෝජන ලබනවා. එහෙම නැත්නම් ඒ රාජපුරුෂයා ඒ නීතිය අනුගමනය නොකර හෝ ගිහිල්ලා ප්‍රත්‍යන්ත දේශේ නීතිය කියවනවා. ඒ කියවීමෙන් මිනිස්සු ඒ නීතිය අහලා ඉගෙනගෙන පිළිපැදලා ප්‍රයෝජන ලබනවා. රාජපුරුෂයා ඒකෙන් ප්‍රයෝජන ලැබුවාද නැද්ද කියන එක කිසිදු අදාළත්වයක් නැහැ. නීතිය හරියට කියවුවනම්, අකුර ටික කියවුවනම්, මිනිස්සු එක තේරුම් ගත්තා නම්, ඒ අනුව පිළිපැදනම් මිනිස්සුන්ට ප්‍රයෝජන තියෙනවා. ඒ වගේ තමයි පින්වතුනි, ශ්‍රාවකයෝ සියලු දෙනාම සාරිපුත්‍ර මහරහතන් වහන්සේ පටන්. අපි ගැන කවර කතාද? ශ්‍රාවක පාරමී ඥානෙහි කෙළපැමිණි සාරිපුත්‍ර මහරහතන් වහන්සේ පටන් සියලු ශ්‍රාවකයෝ දේශනා කරන්නේ අර රාජපුරුෂයා රජ අණ කියවනවා වගේ බුදුන් වදාළ ධර්මය. ඒ රාජපුරුෂයාගේ නීතිය පිළිපැදලා ප්‍රයෝජන ලැබලා තියෙන්න පුළුවන්, නොලැබලා තියෙන්නත් පුළුවන්. ඒක අදාළ නැහැ. මොකද නීතිය ප්‍රයෝජන ලැබුවා කියලා වෙන නීතියක් කියන්නේ නැහැ. ඕනනම් ඒ විනීතිය තව විස්තර කරයි. ඒ නීතිය තම කරුණු ඇඩ් කළා කියයි, ඒකේ ප්‍රයෝජන කියයි, තමන්ගේ අත්දැකීමුත් ඒකට මිශ්‍ර කරයි. ඒකනේ කරේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා, ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛෝ ආදී ලෙසට. සච්ච විභංග සූත්‍රයේදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඒක විස්තර කරා. යාතේ සන්තිතේ සත්තානං තම්හි තම්මි සත්තනිකායේ ජාති සංජාති ඔක්කන්ති අබිනිබ්බත්ති ආදී ලෙසට මේක විස්තර කළා. නමුත් අර මූලික නීතිය මත පිහිටලා ඒක බිඳින්නේ. ඒ නිසා අපි සියලු දෙනාම බණ කියන, බණ ලියන, බණ ෂෙයා කරන, බණ කියලා දෙන ඒ හැම දෙනාම තථාගතයන් වහන්සේ විසින් දේශනා කරපු ධර්මය කියන්නේ. ඒ නිසා දේශකයාගේ දක්ෂතාවයේ තියනවා වෙන්නට පුළුවන් ඒක රසවත්ව කියන්න, තේරෙන්න කියන්න, ඒක විස්තර කරන්න, ඒක මත නව අලුත් ඒක මත දර්ශනය තවත් පුළුල් කරවන්න ශ්‍රාවකයන්ගේ. ඒ කියලා තියෙන වචන විභජනය කරන්න, විස්තර කරන්න. හැබැයි සියල්ලම අර මූලික බුද්ධ වචනය මත පිහිටලා කරන දේවල්. රාජපුරුෂයාගේ කතාවේදී රජ්ජුරු අනනිකුත් කරා, රාජපුරුෂයාට කිව්වා, හොඳ ලස්සනට විස්තර කරා, අපිට ඒත්තු ගැන්නුවා, ඒකේ වටිනාකම කියද. මොකද රජාණ කියනකොට සමහරලාට මිනිස්සු ඒක ගණන් ගන්න නැති වෙන්න පුළුවන්. ඒකේ වටිනාකමත් තේරුම් ගත්තේ නැහැ. එතකොට රාජපුරුෂයා මොකද කියන්නේ? බය කරවනවා, සැර කරනවා, ඒකේ තමන් ලැබපු අත්දැකීම් කියනවා, ඒක ලස්සනට පිළිගන්න පුළුවන් විදිහට ප්‍රකාශ කරනවා, සමහර රූපකය දක්වනවා. මේ විදිහ එක එක ක්‍රමයට මේ කොහොම හරි මේ නීතියට ඒත්තු ගන්නවා. ඊට පස්සේ මිනිස්සු ඒක පිළි අරගෙන ක්‍රියාත්මක කරනවා. මේ කතාවේදී බලන්න, ඒ මිනිස්සු එකෙන් ප්‍රයෝජන ලබනකොට කාටද ක්‍රෙඩිට් එක දෙන්නේ? කාටද වර්ණාව ප්‍රශංසාව කරන්නේ? කවුරු විසින් අපිට සැප ලබා දුන්නා කියලාද කියන්නේ? රාජපුරුෂයා විසින්ද, රජ්ජුරුවෝ විසින්ද? මේ උපමාව හොඳට ඒක පැහැදිලි වෙනවා. අර රාජපුරුෂයාට දෙනවා නම් දෙන්නේ ඉතාම සුළු ක්‍රෙඩිට් එකක් නේ. ඒක වාචය කරා, ප්‍රකාශ කර, අපිට ඒත්තු ගැන්නුවා. නමුත් මේ නීතිය සම්පාදනය කළේ, නීතිය හැදුවේ රජ්ජුරුවන්ගේ නුවණින්. රජ්ජුරුවෝ තමයි මේක කරේ. එතුමාට තමයි පින් දෙන්නේ. ඔබතුමා හදපු නීතිය, ඔබතුමාගේ අණ මේක පිළිපරදලයි අපි මේ සැපයටපත් උනේ. රාජපුරුෂයාට සමහර අය ක්‍රෙඩිට් එකක් නොදී ඉන්නත් පුළුවන්. කිසිම ක්‍රෙඩිට් එකක් නොදී ඉන්න පුළුවන්. බලන්න අපිට එහෙම සිද්ධියක් වුණොත්, රජ්ජුරුව අනක් රජයෙන් ජනාධිපතිතුමා අනක් කියවනෝ, අපිට යහපත පිණිස පවනේ කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඒක කියවනෝ, ග්‍රාම සේවක වෙන්න පුළුවන්. මොකෙනේ පහත් කරනත් එන්නේ කවුරු හරි කෙනෙක්, නැත්නම් ග්‍රාම නිලධාරී කෙනෙක්, ප්‍රාදේශීය ලේකම් කෙනෙක් ඇවිල්ලා කියවනෝ, කවුරු හරි ඇවිල්ලා අපි ඒක පිළිපැදලා ප්‍රයෝජන ගන්නෝ. අපි වර්ණනා කරන්නේ කාවද? රජය, ජනාධිපතිතුමා. නැත්නම් ඒ අදාළ ඒ අන්න දීපු ඉහළම තැනින් ගමු ජනාධිපතිව, නැත්නම් රජයට අපි ප්‍රශංසා කරා. නිලධාරීතුමා වැඩේ කරා හරියට, ඔබ වැඩේ කරා, ඒ නිසා ඔහුටත් ක්‍රෙඩිට් එකක් යම් ප්‍රමාණයක් යනවා. නමුත් අපි වර්ණනා කරන්නේ බලයට ගේන්න හිතන්නේ ඊළඟ පාර ඒ සේවය කරපු නායකයව. ඒ විදිහට තේරුම් ගන්න, අද කාලේ කවරෙක් ධර්මයේ දේශනා කළත්, මේ දේශනා කරන දේශකයා ඇතුළු සියලු දෙනාම තථාගතයන් වහන්සේගේ අන උපදේශය තමයි ලෝකෙට කියන්නේ. එක එක්කෙනාගේ දක්ෂතා තියෙන්නට පුළුවන්. ඒක වෙනයි. නමුත් මේකේ ක්‍රෙඩිට් එක යා යුත්තේ මුල් තැනට බුදුරජාණන් වහන්සේට. එකෙන් දේශකයන්ගේ ගුණය අඩු කළාවත් මේ කියන එකෙන් යම් ගුණය අඩුවීමක් වෙනවා මිනිස්සු අතර තියෙන දේ පොඩි වෙනස් වීමකට භාජනය වෙනවා. නමුත් ඒක කියන්නට ඕනි මේක යන්නේ කවුද මූලය? එතන තමයි බුදුන් කෙරෙහි ගරුත්වය තව වැඩි වෙනවා මේක. තන දේශකයා කෙරෙහි ගරුත්වය ඇති වෙන්නේ මොකක් මතද? ග්‍රාම නිලධාරී ලේකම් කවුරු හරි ඇවිල්ලා එයාට ක්‍රෙඩිට් එක කියන්නේ හරියට පණිවිඩේ දුන්නා. මොකද අපිට අකුරු කියවන්න බෑ. එතුමා තමයි විස්තර කරේ. කෙටියෙන් තියෙන්නේ නීතිය. නීතිය දෙන්නේ කෙටියෙන්. එතුමා විස්තර කරා. අපිට නොතේරෙන තැන් තියෙනවා. මේ කොහොමද මෙතනදි කරන්නේ, මේ කොහොමද මෙතනදි කරන්නේ, මේ වගේ වගාහානියක් වුණොත් කොහොමද එහෙම කියලා අපිට අලියෙක් ආවොත් කොහොමද උදාහරණයකට. ඒකට අපි ක්‍රියා කරන්නේ කොහොමද? එතකොට එයාටම කියන මෙහෙම 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 ක්‍රියා කරන්න තියෙනවා. එයා දන්නවා කතාව. අරහෙන් හැදුවේ නීතිය. එතුමාට ක්‍රෙඩිට් එක කියන්නේ ඔබ හරියට පණිවිඩේ දුන්නා, අපිට ඒත්තු ගැන්නුවා, වරද්දන්න නැතුව කිව්වා. නැ දේශකයාට ක්‍රෙඩිට් එක යන්නේ ධර්මයේ සොයා ගැනීම, ධර්මයේ ලෝකයට මතු කර දීම නෙවෙයි. ඒ හොයාගත්ත ධර්මය, දේශනා කරපු ධර්මය හරියට සම්ප්‍රේෂණය කළා එපමණයි. එතනින් තමයි ක්‍රෙඩිට් එක යන්නේ. සහ තමන්ගේ අත්දැකීමත් එකතු කරගෙන අපිට ඒත්තු ගැන්නුවා. සහ ආයි ග්‍රාම නිලධාරීත් ප්‍රයෝජන ලැබලා එයාගේ වත්තෙත් වගා කරගෙන එයා ප්‍රයෝජන ලැබලා අයින අපිටත් හිතනවා අපිටත් පුළුවන් කියලා. ඒ වගේ විශ්වාසය ඇති කෙරෙව්වා. ඒ වගේ දේවල් ටිකක් විතරයි මෙතන වෙන්නේ. සම්පූර්ණ ප්‍රශංසාව යන්නේ ඉහළ තැනට. ඉතින් පින්වතුනි, තථාගතයන් වහන්සේගේ තියෙන විශේෂත්වය තමයි තමන් මේ ධර්මය අවබෝධ කරගෙන අන්‍ය සත්වයන්ට ඒ මාර්ගය පෙන්වනවා. අන්‍ය සත්වයන්ට ඒ මාර්ගය කියා දෙනවා. කීප දෙනෙක්ට හෝ මේ ධර්මය කියා දුන්න ගමන් ඒ ධර්මයෙන් ඔවුන් ප්‍රයෝජන ලැබෙනකොට රිපල් ඉෆෙක්ට් එක එනවා. රිපල් ඉෆෙක්ට් එක කියලා කියන්නේ මොකක් හරි දෙයක් ගලක් දැම්මොත් වතුරකට ඒක රැලි යනවනේ දිගට 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 දිගට. ඒ වගේ යම් පිරිසකට මේ ධර්මය කියලා දීලා ඔවුන්ට ධර්මාභෝධය දුන්නනම් ස්වභාවයෙන් මේ පිරිසේ බණිවිඩේ අනේ අරගෙන යනවා ඈතට. ඒක අදත් වෙනවනේ. මොනවා හරි හිතන්නකෝ, බෙහෙතක්, කෑමක්, ප්‍රොඩක්ට් එකක්, කඩයක්, හොඳ ප්‍රයෝජනයක් තිබුණ හොඳ කඩෙන් හොඳට කෑම තිබුණා, එතන සර්විස් එක හොඳයි, බෙහෙත හොඳයි, මට සුව වුණා, වෙද මහත්තයා හොඳයි, දොස්තරතුමා හොඳයි, කැමරහයි, මේක අපි අත්දැක්කට පස්සේ අනිත් අයටත් කියනවා, අනිත් අයට ට්‍රයි කරලා බලන, උත්සාහ කරලා බලන. හොඳ දේශකයෙක්ගෙන් බණක් අහන අපි ඒක ෂෙයා කරනවා, අනිත් අයට උත්සාහ කරනවා. මේ කියනවා ඉස්සරහට. ඒ වගේ බුදුරජාණන් වහන්සේ මේ ධර්මය පිරිසකට දේශනා කළ අවබෝධ කෙරුවා නම් ඒ පිරිස අනිවාර්යෙන් මේක ඉදිරියට අරගෙන යනවා. බුදුරජාණන් වහන්සේ ඒකෙදි ස්වභාවයෙන්ම මේක වෙන්න දෙනවටත් වඩා භික්ෂූන් වහන්සේලා අවේ සඳහා යොදවනවා. මා භික්ඛවේ ද්වේ ඒක මග්ගේන අගමිත්ත, මහණෙනි දෙන්නෙක් එක පාර යන්නට එපා. පළවෙනි ධර්ම දූත පිරිසට දීපු අවවාදේනේ. තමන් වහන්සේ සියලු මාර පාසයන්ගෙන් මිදිලා තමන්ගේ ළඟම ශ්‍රාවක පිරිසත් ඒ මාර පාසයන්ගේ මුදවලා දේශනා කරානි. මුත්තෝහං භික්ඛවේ සබ්බ පාසේහි යේ දිබ්බා යේච මානුසා, මහණෙනි මම මේ සියලු දිව්‍ය මානුසික පාසයන්ගෙන් උගුල් වලින් බැඳ තබන උගුල් වලින් මිදුනා. තුම්හේපි භික්ඛවේ මුත්තා සබ්බ පාසේහි යේ දිබ්බා යේච මානුසා, මහණෙනි නුඹලාත් මේ දිව්‍ය මානුෂික පාසයන්ගෙන් මිදුණා. චරත භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සාන. මහණෙනි, ඔබලා මේ පාසයන්ගේ මිදිලා ඉන්නේ. එනිසා චරත භික්ඛවේ චාරිකං, එකතන ඉන්නතු චාරිකාවේ හැසිරෙන් කවරක් සඳහාද? බහුජන හිතාය, බොහෝ ජනයාගේ හිත පිණිස. බහුජන සුඛාය, බොහෝ ජනයාගේ සැප පිණිස. අත්තාය හිතාය සුඛාය දේව මනුස්සාන, දෙමිනිසුන්ගේ අර්ථය පිණිස, හිත පිණිස, සැප පිණිස චාරිකාවේ හැසිරෙන් ධර්මය ප්‍රචාරය කරන්න. දේශේත භික්ඛවේ ධම්මං ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසාන කල්යාණ, මුල මැද අග යහපත් මේ ධර්මයේ දේශනා කරව. එකකින් කියන අනිවාර්යෙන් චාරිකාව යන්න කියන එක නෙවෙයි. අශෝක අධිරාජ්‍යයාගේ කාලේ හිටිය අස්සගුත්ත කියලා මහරහතන් වහන්සේ නමක්. එතුමා මෛත්‍රී විහාරීන් අතර අග්‍රස්ථානයේ ලබන්න හිටපු සකුළුදායි පිරිවැජිතුමා. බුද්ධ කාලෙදී මහාන වෙන්න බැරි වුණා. මොකද අතීත ශාසනයකදී ස්වාමින් වහන්සේ කෙනෙක්, මිත්‍ර ස්වාමින් වහන්සේ කෙනෙක් සිවුරු අරින්න හිත තියෙනකොට උන්වහන්සේගේ පාසිවුරු පාත්‍ර සිවුරු වලට ලෝභ කරමින් උන්වහන්සේව සිවුරු වරෙන් ඇරලා යන්නට අනුබල දුන්නා, උපකාර කරා. එනිසායි සකුළුදායි පිරිවැජිතුමාට බුද්ධ සම්මුඛයේහි මහාන වෙන්න බැරි වුණා. නමුත් පෙරම්පුරාගෙන ඇවිල්ලා තිබුණේ මෛත්‍රී විහාරීන් අතර අග්‍ර වෙන්නට. බුද්ධ ශාසනයේ අවකාශය නැතුණා අතරමැද කරපු පාප කර්මයක් නිසා. පසුව අශෝක අධිරාජ්‍ය කාලේ ඉපදුණා. ඉපදිලා එතුමා අස්සගුත්ත නමින් අරිහත්ත්වයට පත් වුණා. මෛත්‍රී විහාරයෙන් වාසය කළේ. බොහෝ ශ්‍රාවක ශ්‍රාවක පිරිසක් ඇති වුණා. විහාරයේ භික්ෂු සංඝයාගෙන් පිරී ගියා. අවසානයේ අහසේ පත්කඩේ එළලා පත්කඩේ උද වාඩිලා තමයි බණ කීවේ, උපදෙස් දුන්නේ, කමටහන් දුන්නේ. පිට වඩින්නේ නැහැ. මොකද හේතුව ඇතුලේ ඉන්න ස්වාමින් වහන්සේලාට ධර්මය කියලා දෙන්නට ඕනේ, බණ කියන්නට ඕනේ, උන්වහන්සේලාව කමටහන යොදවන්නට ඕනේ. අශෝක අධිරාජ්‍ය ආරාධනා කළා. මේ දඹදෙව් තලයක් එක්සේසත් කරපු දකුණු ඉන්දියාවේ කොටසක් හැර අනිත් සියලු දඹදිව හිමාලය පර්වතයේ ඉඳලා හින්දු කුෂ් පර්වතවල ඉඳලා ඇලෙක්සැන්ඩර්ගේ ග්‍රීක අධිරාජ්‍යයට මායිම්ම වෙන්නට මේ ඉන්දියාව දඹදිව සියල්ල අත්පත් කරගෙන අද කාලේ නේපාලය ඇතුළත්ව බංගලාදේශයේ මේ සියලු ප්‍රදේශ ඇතුළත්ව යටත් කරගෙන හිටපු මහා අධිරාජ්‍ය ආරාධනා කරා, ස්වාමීන් වහන්සේ වඩින්න මට හමු වෙන්නට ඕනි. භික්ෂූන් වහන්සේලාට, තමන්ගේ සබ්‍රක්‍මචාරීන් වහන්සේලාට, ශිෂ්‍යයන්ට කමටහන් දෙන්නට වෙන එක වලකින නිසා දඹදිවට අගරජ වෙච්ච ධර්මාශෝක රජුරුවන්ගේ ආරාධනා ප්‍රතික්ෂේප කළා. නැසී විහාරෙම වැඩ හිටියා. ඒ නිසා පින්වත්නි, අනිවාර්යෙන් චාරිකා වඩින්න ඕනේ කියලා නියමයක් නැහැ. මන කියකේ යන්න ඕනට කියලා නියමයක් නැහැ. තමන් ඉන්න විහාරයේහි භික්ෂූන්ට ධර්මය කියලා දෙනවා නම්, එන දායක පිරිසට බණ කියනවා නම්, ඒකත් බුදුන් බලාපොරොත්තු වෙච්ච දේ. අද කාලේ වඩා පහද මේ වෙන්නත් එහෙමනේ. මෙතන පන්සලේ ඉඳලා සමහරලාට පිට රට ඉන්න අය, දුර ප්‍රදේශවල ඉන්න අය, මෙතන කවුරුත් මේ ළඟ නැහැ නේ ඉස්සරහ. මේ හැමෝටම සජීවී මේ බණ අහන්නට පුළුවන්. ඒකත් ධර්ම ප්‍රචාරණයක්. ධර්ම ප්‍රචාරණ අනිවාර්යෙන් චාරිකා වඩින්න ඕන කියලා එකක් නැහැ. නමුත් ඒ කාලේ තිබිච්ච ක්‍රමයේ තමයි වඩින එක. එහෙම නැත්නම් ඉර්දියෙන් බණ කියන්නට ඕනේ. නිසා බුදුරයන් ඇස දේශනා කරා ඒ කාලේ හැටියට. චරත භික්ඛවේ චාරිකං. හැබැයි මතක තියාගන්න, චාරිකාවේ හැසිරීමේ ප්‍රයෝජන ගොඩක් තියෙනවා. එකම තැනක බොහෝ කල් ඉන්නකොට ස්ථානයට ගිජුකම ඇලීම එන්නට පුළුවන්. සමහර භික්ෂුන් වහන්සේලා එක්ක දැඩි මිත්‍රත්වයක් ඇති වෙන්නට පුළුවන්. දායකයෙක් එක්ක ලොකු සම්බන්ධතාවයක් ඇති වෙන්නට පුළුවන්. බාධා වෙන්නට පුළුවන් ඒවා. සමහර ලාවට හොඳ ආරණ්‍යවල ඉන්න කල්යාණ මිත්‍රව නොගෙසී යන්නට මුණ නොගෙසී යන්නට පුළුවන්. ඒ වගේම චාරිකාවේ හැසිරෙනකොට විශේෂයෙන් මතක තියා මිනිස්සුන්ට ඇතිවෙන ලොකු ශ්‍රද්ධාවක්. මින් භික්ෂුන් හසලා චාරිකාවේ වදින භික්ෂූන්ට මිනිස්සු කැමති. එමෙ අද කාලෙත් ඔය ඇමරිකාවේ ස්වාමීන් වහන්සේලා චාරිකා වඩින් මිනිස්සු ගොඩාක් ඒකට සතුටු වෙලා තියෙනවා. සිල්වන්තව ගුණවන්තව බිම බලාගෙන ඔක්කිට චක්කුව පිණ්ඩපාතේ වඩිනකොට චාරිකා වඩිනකොට ඕන කෙනෙක්ට පැහැදීම එනවා. ඒක ඊටාම ඉහළ ගුණයක්. බිම බලාගෙන තමයි භික්ෂුව යන්න ඕනේ පාරේ. වටපිට බල බල නෙවෙයි ඒවා ශික්ෂාපද. සමහරු කියන බිම බැලුව පමණින් සීල් තියනද? ඔව් බිම බලන එක සීලයක්. භික්ෂුන් වහන්සේ කෙනෙක් බිම බලන්නේ නැතුව අසංවරව වැඩීම සීලේ අඩුවක්. අද කාලේ පාරවල් වල කරන්නට බෑ. අපිට තියෙනවා ශික්ෂාපදේ ලිහිල් බා වාහන එනකොට හැප්පෙන්න යනවනම් නැත්තම් අනතුරු තියෙන පැනලා පාර බලන් යන්නට ඕන. ඒතකොට බිම ගැන ඒකෙත් අපි ස්තර්ම දැනගන්නට ඕනේ. ඒකෙදි පුළුවන් පාර බලන්නට අනතුරු වෙනවනම්. අනිත් වෙලාවල සාමාන්‍ය ගමේ පාරක වාහන නැති තැනක යනකොට අපි යුග මාත්‍රේ බලාගෙන යන්නට ඕන. ඒක සීලයක්. ඒක ශික්ෂාපදයක්. උපතිස්ස පරිබ්‍රාජකතුමාට බුද්ධ ශාසනය කෙරෙහි පැහැදීම ඇති වුණේ කවරක් නිසාද? අස්සජී මහරහතන් වහන්සේගේ ගමන් විලාශය දැකලා. වටපිට බල බල අත්වනවන. එහෙම ගියා නම් ඔය ඇති වෙන්නේ නැහැ නේ කවදා. අපේ අටුවාවේ හැටියට ධර්මාශෝක රජුරවන්ට ශාසනය කෙරෙහි පැහැදීම ඇති වෙන්න මූලික දර්ශන නීග්‍රෝධ අවුරුදු 7 සාමණේරයන්ගේ ගමන් විලාසය. එනිසා සංවරව චාරිකාවේ වඩිනකොට ඒකෙන් ඇතිවන බලපෑම විශේෂයි. එනිසා චාරිකා ප්‍රශංසනීයයි. හැබැයි ඒක අනිවාර්ය නෑ ධර්මය ප්‍රචාරණයට දේශනා කිරීමට. හොඳ උදාහරණයක් අස්සගුත්ත ස්වාමීන් වහන්සේ. සබුදුරණ දේශනා කරනවා චරත භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සං. දේශේත භික්ඛවේ ධම්මං ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසාන කල්යාණ සාතං සබ්යංජනං කේවල පරිපූර්ණ අර්ථේ සහිත ව්‍යංජන සහිත ව්‍යාකරණ නිවැරදි පරිපූර්ණ කිසිදු අඩුවක් නැති පිරවීමට යමක් නැති ඉවත් කිරීමට යමක් නැති සර්ව පරිපූර්ණ මේ චතුරාර්ය සත්‍ය ප්‍රතිසංයුක්ත ප්‍රත්‍යාකාර ප්‍රත්‍ය නිරෝධයෙන් යුක්ත මේ ධර්මයේ දේශනා කරවු. හේතුව මොකක්ද? සම්ති භික්ඛවේ අප්ප රජක්ක සන්තිහි භික්ඛවේ අප්ප රජක්ක ජාතිකා තේ අස්සවනතාය ධම්මස්ස පරිහායන්ති. මහණෙනි, මේ කාම භෝගී මිනිසුන් අතර සංසාරයේ පිරූ පාරමී ඇති නිසා ඥාන චක්ෂුවෙහි කෙලෙස් රජස් කෙලෙස් කිලිටු කෙලෙස් දුහුවිලි අඩු අල්ප රජක්ෂ සත්වයෝ ඉන්නවා. අක්ක කියන්නේ ඥානේ අසනේ, ඥානේ ඉන්ද්‍රිය ඥානේනේ අක්ක. අප්ප රජක්ක කියලා කියන්නේ ඥාන චක්ෂුවෙහි කෙලෙස් දුහිලි අඩු. මේ වෙලාවේ කෙලෙස් වල කාමයේ ඉදිලා හිටියට උන්ක්ෂණයෙන් ධර්මය අවබෝධ කරමු. සන්තිහි භික්ඛවේ අප්ප රජක්ක ජාතිකා තේ අස්සවනතාය ධම්මස්ස පරිහායන්ති. උන්ට මේ ජීවිතේ අධිගම ලබන්නට පුළුවන්. නමුත් ධර්මයේ ශ්‍රවණය නොකිරීමෙන් උන් පිරේනවා. ඒ නිසා තමයි කිව්වේ මා භික්ඛවේ ද්වේ ඒක මග්ගේන අගමිත්ත. මහණෙනි, දෙන්නේ එක මාර්ගේ යන්නට එපා. මේක අදහස් කරේ කුමක්ද? තමන් අවබෝධ කළා වූ ධර්මය ශ්‍රාවකයන්ට දේශනා කරා නම්, උන් අවබෝධ කරා නම් අනිවාර්යෙන් යම් ප්‍රමාණයක් ඒක පැතිරෙනවාමයි. උන්වහන්සේ මේක උනන්දු කරා, මේකට අනුබල දුන්නා. ඒ වගේම ඒ ධර්මය අවබෝධ කරගෙන ධර්මයට සතුටු වෙලා අවබෝධ කරන්නට එන පිරිසට සංඝ සංස්ථාව නිර්මාණය කළා. ඒක නීති පැනවුවා. බොහෝ කල සංඝ සමාජයේ පවතින්නට ක්‍රමවේද හදලා දුන්නා. විනය ධර්මයේ ඉගෙන ගැනීම ප්‍රශංසා කරා. ධර්මයේ සංගායනා කරන්නට කීවා. ධර්මයේ රක්ෂා කරන්නට කියලා දුන්නා. භාණ්ඩාගාරික පරියත්‍ය හඳුන්වා දුන්නා. රහත් තුනත් ධර්මය රක්ෂා කරන්න කියලා දුන්නා. මේ විදිහට තමන් වහන්සේ අවබෝධ කළා වූ ධර්මය තමන්ට තිබුණා දේශනා ඥාන කෞශල්‍ය තව බොහෝ අයට කියලා දෙන්න. ඒක ඔවුන් අතින් අතට බොහෝ කල් පවතින්නට ක්‍රමවේදය හදලා දුන්නා. මේ තමයි සුමේද පණ්ඩිතාත්ම භාවයේ බෝධිසත්වයන්ට ඇති වුණු සංකල්පනාවේ මල්පල ගැන්වීම. මොකද්ද සංකල්පනාව? මට අවශ්‍ය නම් මේ දීපංකර සර්වඥන් වහන්සේගෙන් බණපදයක් අහලා මේ මොහොතේම ධර්මය අවබෝධ කරලා, ඒ තරම් විශ්වාසයි තමන් ගැන, මේ සාරලක්ෂයක් රහතන් වහන්සේලාගේ සංඝ නවක වෙලා පිටිපස්සෙන් ගිහිල්ලා දුක කෙලවර කරන්නට පුළුවන්. නමුත් මම වැනි වීර තාම බලයක් ඇති පුරුෂයෙක්, සත්‍ය දකින්නට සමර්ථ පුරුෂයෙක්, කිම්මේ ඒකේන තින්නේන පුරිසේන තාම දස්සිනා, මම් වැනි වීර ඥානවන්ත පුරුෂයෙකු විසින් තනියම මේ සසරින් එතරවීමෙන් කවර ප්‍රයෝජනයක්ද? ඒ නිසා කුසගින්නේ දරුවෝ ඉන්නකොට කරුණාවන්ත මවෙක්ට ආහාරයක් ලැබුණොත් ඒක දරුවන්ට නොදී කෑම සුදුසු නැහැ වගේ, මිනිස්සු කුසගින්නේ ඉන්නකොට මිනිස්සෙට රසවත් භෝජනයක් ලැබිලා කාමරයක දොරගුළු ලාගෙන තනියම මේක අනුභව කරනවා වගේ, මේ අසංකත ධාතු නිර්වාණ සුවය, මම තනියම මේ සුවයට පත් වෙනවා නම් මේ ලෝක සත්වයාට කවරෙක් නම් පිහිටවන්නද? ඒ නිසා මේ අද ලැබෙන්න තියෙන නිවන මම අතහැරලා මේ දීපංකර සර්වඥන් වහන්සේ සේම අනාගතයේහි ධර්ම ධාතුව නම් වූ සර්වඥත්වය අවබෝධ කරගෙන චතුරාර්ය සත්‍ය ස්වයංභූ ඥානෙන්, ගැඹුරුම සත්‍ය ස්වයංභූ ඥානෙන් තනියම අවබෝධ කරලා ඒක අන් අයටත් අවබෝධ කරවීමේ ශක්තිය ඇතිව බුදු වෙලා අන් අයට අවබෝධ කරවලා සංසාරයේ නැමැති සාගරයට, සාගරයෙන් එතරවන්නට ධර්ම නෞකාවේ මාත් නැගලා අන් අයත් නංවලා මේ සසරෙන් එතර වෙනවා කියන අදිෂ්ඨානය ඇති කරගත්තා. ඒ අදිෂ්ඨානේ ඇති කරගත්තව අදිෂ්ඨානයේ තමයි අන්තිම ආත්ම භාව ඉෂ්ට කළේ. ඊට ප්‍රථමයෙන් බොහෝ ආත්ම භාවවල මේ දේ කරලා තියෙනවා. බොහෝ සත්වයන්ට යහමඟ පෙන්නලා ලෝකයට අර්ථය කරමින් සේවය කරමින් අනිත් බුද්ධ ශාසනවල තවත් ශ්‍රාවකයන්ට නිවන් මඟ පෙන්වා දෙමින්, බණ කියමින්, ධර්මය කියා දෙමින්, ධර්මය රක්ෂා කරමින් දීර්ඝ කාලයක් පාරමී පූර්ණය කරගෙන පැමිණියා. එන අවස්ථාවලදී තමන්ගේ උපදෙස් ලැබලා ඕන තරම් රහත් වෙන්නට ඇති. පස්සේ බුදු වෙන්න පව උපකාර කරලා තියෙනවා සමහරුන්ට. මොනර වෙලා ඉන්නකොට දීර්ඝ කාලයක් මේ විදිහට පැමිණෙනවා. ධම්මඛානේ කරනවනේ. සත්වයන්ව තුන්තරා බෝධිහි පිහිටුවමින් ධර්මයේ දේශනා කරානි. ලෝකාර්ථ චර්යාව සිද්ධ කරගෙන පැමිණියා. ඒකේ මස්තක ප්‍රාප්තිය. මොකද බලාපොරොත්තුව තිබුණේ ස්වර්ගයට, මෙලව දියුණුවට උපකාර කරමු. එහෙම පමණක් නෙමෙයි මේ සසරෙන් එතර ගන්න ප්‍රශ්නෙට සම්පූර්ණ විසඳුම දෙන්නට ඕන. පරිපූර්ණ විසඳුම දෙන්නට ඕන ලෝකයාට. ඒක හොයාගෙන පැමිණියි. මේකට තමයි පරාර්ථය කියලා කියන්නේ පින්වතුනි. අන් අයගේ අර්ථය පර කියලා කියන්නේ ආත්ම නොවන දෙයට. ආත්මයක් නොවේ නම්, ඒ කියන්නේ තමන් නොවේ නම් අනිත් දේ පර. සවිඥාන කෙනෙක් නම් තමන් නොවන සියලු තත්ත්වය තමයි පර කියලා කියන්නේ. ඔවුන්ගේ අර්ථය පරාර්ථය. ආත්මාර්ථය කියලා කියන්නේ තමන්ගේ අර්ථය. බෝධිසත්වයා ආත්මාර්ථය තමයි සිද්ධ කරගත්තේ. මුලින්ම තමන්ගේ අර්ථය සිද්ධ කරගන්නට ඕනේ. තමන්ව මේ මඩ ගොහරෙන් ඉවත් කරගන්න ඕනේ ඉස්සල්ලා. එසේ පරාර්ථයට යොමු වෙනවා. අවසාන ආත්මභාවයේදී මේ සාරා සංකේය කල්ප ලක්ෂයම පැමිණෙන්නේ පරාර්ථය මුල් කරගෙන. නැත්තම් සර්ව ආත්මාර්ථය දීපංකර පාද මූලයේ ලබන්නට තිබුණා අවශ්‍ය නම්. නමුත් එදා උන්වහන්සේ තීරණය ගත්තා නෑ, මම අන් අයවත් සසරින් එතර කරවාම නිවන් දකින්නවා. ඒ ගමන ඇවිල්ලා බෝධි මණ්ඩලයේදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා බාරණස ඉසිපතන මිගදායේ පටන් ධර්මයේ දේශනා කරමින් බොහෝ සත්වයන්ට සූවිසි අසංකීය ගණන් සත්වයන්ට ධර්මාභෝධය කරමින් බොහෝ සත්වයන් නිවන් පුර වැඩමුවා. මේ පරාර්ථය සිද්ධ කරනකොට බුදුරජාණන් වහන්සේ හොඳට කල්පනා කරා, කොහොමද මේ පරාර්ථය සිද්ධ කළේ? බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වූ පරාර්ථය කවරක්ද? උන්වහන්සේ බලාපොරොත්තු වූ පරාර්ථය තමයි අන්‍ය සත්වයන්ට තියෙන ගැටලු සම්පූර්ණයෙන් විසඳීම. සියලු ගැටලු වලට පරිපූර්ණ විසඳුම නිවන. පිංගතුනි, ඊට මෙහා තියෙන ගැටලු පිළියම් සියල්ලම తాවකාලික පිළියම්. සුගතියක ඉපදුනත්, ධ්‍යානයක් ලැබුවත්, ධනවත් වුණත්, නිරෝගී වුණත්, මේ සියල්ලම తాවකාලික පිළියම්. සුගති ඉන්න තාක්කල් දුර්ගති දුක නැහැ. ධ්‍යානයක් තියෙන තාක්කල් නීවරණ දුක නැහැ. නිරෝගීව ඉන්න තාක්කල් රෝගී දුක නැහැ. දීර්ඝායුෂ්කව ඉන්න තාක්කල් මරණ දුක නැහැ. නමුත් ඒ දුක්වලින් සදහටම මිදීමක් නැහැ. ඒ දුක්වලට පත්වීම අනිවාර්යයි. හැමදාම සුගතිය ඉන්නවා කියලා කියන්නේ දුගතියට වැටෙනවමයි. හැමදාම නිරෝගීව ඉන්නවා කියලා එකක් නැහැ, රෝගී වෙනවාමයි සසර. මිය යනවාමයි සසර. අපි මේ ජීවිතේ ලබන්නා වූ යම් යම් ප්‍රශ්නවලට පිළියම් ලැබුණා, පිළියම් හොයන්නට ඕනේ. ඒක බෝධිසත්වයොත් කරලා තියෙනවා, බුදුරජාණන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා. කොසල් රජුරන් පා නිරෝගී වෙන්න උපදෙස් දුන්නා. බේසජ්ජක් හන්දකයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ හැම එකෙම මෙලව තියෙනා වූ පරලෝකේ පැමිණිය හැකි මේ ප්‍රශ්න වලින් සත්‍යව මුදව ගන්නට తాවකාලික නමුත් පිළියම් ඕනේ. මොකද ඒ తాවකාලික පිළියම සම්මුති නිර්වාණයක්. ඒක අවශ්‍යයි සත්‍යයට. කෙලෙස් වලින් මිදීමක්, තදංග නිර්වාණයක්, විස්කම්බන නිර්වාණයක් අවශ්‍යයි. ඒක මත පදනම් වෙලා තමයි මේ ගමන යන්න තියෙන්නේ. නිසා ප්‍රශ්න වලට පිළියම් ඕනේ. හැබැයි මේ පිළියම් කිසිවක් පරිපූර්ණ පිළියම් නෙවෙයි. පරිපූර්ණ පිළියම යනු නැවත ස්කන්ධයන්ගේ අනුත්පාදයට පත්වීම නිර්වාණ ධාතුවයි, වෙන කිසිවක් නෙවෙයි. ඒත් පරිපූර්ණ පිළියම පරාර්ථය යනු පිංගතුනි සත්වයන් නිවනට පත් පැමිණවීම. මේක තමයි උත්තම පරම පරාර්ථය. සත්වයන් නිවනට පමුණුවන්නට නම් මොකද්ද කරන්නට තියෙන්නේ? උදාහරණයකට කාට හරි රෝගයක් තියෙනවා, වෛද්‍යවරු ගාවට ගියම් බෙහෙත් දීලා අපි සුව කරගන්නවා. ලොකු රෝගයක් නම් ඔපරේෂන් එක කරනවා. සමහර අවස්ථාවල් මෙහෙමත් පුළුවන් නේ, රෝගියා ඒක ඉතිකලි හර නැතුණාට අවශ්‍ය නම් රෝගියාව බලහත්කාරයෙන් හරි නිදි කරවල රෝගීවත් කර රෝගී සුව කරවන්නට පුළුවන්. බෙහෙත් බලෙන් විඳින්නට පුළුවන්. පොඩි කාලේ අපි කරන්නේ ළමයා කැමැත්තක් නැතුව අපි කරලා දාම ටික සුව කරනවා. අහයි නැන් බෙහෙත් ටික දුන්නොත් බෙහෙත් ටික ලැබුණොත් සුව වෙනවා. දුක් සහිත තැනකින් අරගෙන ගිහිල්ලා සැප සහිත තැනකට එකගෙන යන බලෙන් හරි එකගෙන දාන්නට පුළුවන්. වන සතර ඉන්න තැනකින් අපිට බලෙන් එක් අංගිල්ල කෙනෙක්ව ෂේම් භූමියකට ගෙන යන්නට පුළුවන්. මේ විදිහට සමහර ප්‍රශ්න වලින් අපිට අනිත් අය කැමති වුණත් නැති වුණත් ඔවුන්ව මුදවන්නට පුළුවන්. රටකට බලපාන යුද්ධයක් කෝලහලයක් තියෙනවා. මිනිස්සු කැමති වුණත් නැති වුණත් යුද්ධය අවසන් කරන්නට පුළුවන්. ඒකෙන් මිනිස්සුන්ට සහන එනවා. වසංගතය සාගතයක් තියෙනවා. ඒක විසඳලා දෙනවා. ආර්ථික ප්‍රශ්නේ විසඳලා දෙනවා. මිනිස්සු කැමති නැතුව විසඳලා දුන්නොත් මිනිස්සුන්ගේ යහපත සැලසෙනවා. මේ වගේ ලෝකයේ තියෙන ප්‍රශ්න ගැටලු සමහර අපිට පුළුවන් විනායට විසඳලා දෙන්න අපි වෙනුවෙන්. නමුත් උත්තම පරාර්ථය වෙන කියන්නේ නිර්වාණයට පත්වීම කියන එක එහෙම කරන්න පුළුවන් එකක් නෙවෙයි. නිර්වාණයට පත්වීමේ ගමන තම තමන්ම සිදු කරගත යුතු එකක්. ගොඩාක් රෝගත් එහෙමයි. දැන් උදාහරණයකට අපි සමහර නිදන්ගත රෝග තියෙනවනේ, ඒව සුව කරන්නට තමනුත් මහන්සි වෙනට රෝගවෛද්‍යවරු විතරක් කරන්න බෑ. අපි සමහර අවස්ථාවල අපිට පුළුවන් වුණා මේ සමහර රෝග සුව කරගන්න තමන් මහන්සි වෙලා ව්‍යායාම කර තමන් සෞඛ්‍ය පුරුදු ඇති කරගෙන තමයි ඒක විසඳ ගන්නට ඕනේ. ତොර ගොඩාක් ප්‍රශ්න තියෙනවා, ඒ වගේ තමන් වෙහෙස වෙන්නට ඕනේ. මේ නිර්වාණ මාර්ගය කියන එක තමන්ම තමයි මේක යන්නට ඕනේ. එහෙනම් මොකක්ද මෙතන කරන්න තියෙන පරාර්ථය? බුදුරජාණන් වහන්සේ මොකද්ද මේ කරන පරාර්ථය? නිවන් යන්නේ තමන් තමන්ම නම් තනියම නම් අත්තාහි අත්ත නෝ නාතෝ කියලා බුද්ධ වචනෙම තියෙනවා නම් තමන්ට පිහිට තමන්මයි කියලා තියෙනවා නම් තුම්මේහි කිච්ඡං ආතප්පං කියලා දේශනා කළා නම් තමන්මයි මේ වීරියෙන් කටයුතු කරන්න ඕනේ කියලා දේශනා කළා නම් මොකද්ද පරාර්ථය? අපිමනේ අපි දේ කරගන්නට ඕනේ. එහෙනම් බුදුන්ගේ පරාර්ථය පින්වතුනි උත්තම පරාර්ථය මං කියන්නේ. බෝධිසත්ව අවදීදී රජවරු වෙලා මොනවාද වෛද්‍යවරු වෙලා එහෙම ආර්ථය දන් දීලා ඒක ගැන මම මේ කතා කරන්නේ. ඒ ඔක්කොම తాවකාලික උපකාරණේ. දුප්පත් මිනිස්සුන්ට කෝටියක් දුන්නා කියලා යාම ධනවතෙක් කරා කියලා සසර දුප්පත් භාවයෙන් මුදවන්න බෑනේ. මේ ජීවිතේ දුප්පත් භාවයෙන් මිදෙවි. කවුරුහරි නිරෝගී කරලා දුන්නා කියලා යා සසර හැමදාම රෝගියෙන් ගැලවෙනවා කියලා එකක් නැහෙනේ. මරණයෙන් ගැලවලා දුන්නා කියලා මේ ජීවිතේ කවදාහරි මරණයක නවත්තන්න බෑනේ, සසර මරණයක නවත්තන්න බෑනේ. ඉතින් ඔක්කොම බෝධිසත්ව අවධියේදී උනත් දෙන පිළියම් ටික తాවකාලිකයි. නිවන් මාර්ගයේ පෙන්වුවා වෙන්නට පුළුවන් බුද්ධ ශාසනය. ඒත් ඉතින් බුදුරජාණන් වහන්සේගේ අණනේ, බුදුරණසගේ ධර්මයේනේ, ඒ ශාසනයේ බුදුන්ගේ ධර්මයේනේ දේශනා කළේ. උත්තම පරාර්ථයට සත්වයා යොමු කරවන්නේ උන්වහන්සේ බුදුනාට පස්සේ. මේ කරන්න දෙන්නේ කොහොමද? ඒ උත්තම පරාර්ථයට යන්නත් තියෙන සත්වය තම තමන් නම් එක දෙයයිදී. උන්වහන්සේ මාර්ගෝපදේශකත්වයේ දෙන්නට ඕනේ. තමන් අවබෝධ කළා වූ ධර්මය අන් අයට තේරෙන පරිද්දෙන් ප්‍රකාශ කරන්නට ඕනේ. අන්න ඇයට තේරෙන පරිද්දෙන් ලෝකයට විවරණය කරන්නට ඕනි, ලෝකයාට කියා දෙන්නට ඕනි. මේක තමයි පරාර්ථය. මෙතනට ලඟු වෙනවා මේක. ඒ නිසා බුදු වෙච්ච ආත්ම භාවයේදී උන්වහන්සේ අනෙකුත් පරාර්ථයන්ට යොමු යන්නේ නැහැ. උත්තම පරාර්ථයට යොමු වන්නේ චතුරාර්ය සත්‍ය දේශනා කිරීම. එක අවස්ථාවකදී තථාගතයන් වහන්සේට සිතිවිල්ලක් එනවා. ලෝකේ රජවරු ඒ කාලේ ධාර්මිකව අධාර්මිකව ක්‍රියා කරනවා. සංවේගයක් පහළ වෙනවා. එවිලාවේ මාරදිව්‍ය පුත්‍රයා බුදුන්ගේ හිත බලලා හිතනවා, එතුමාට හිතනවා, එහෙනම් බුදුන්ට රාජ්‍ය පාලනයට හිත ගියා. බුදුහාමුදුරගාට ඇවිල්ලා කියනවා, ස්වාමීනි ඔබ වහන්සේ භික්ෂුවක්නේ, ශ්‍රමණයෙක්නේ, ශ්‍රමණයන්ට මිල මුදල් පරිහරණය කැප නැහැ. එනිසා ඔබ වහන්සේ රාජ්‍ය මිල මුදල් ඒවා බාර ගන්න යන්න එපා, දේශපාලනය කැප නැහැනි. එකෙන් බැහැර වෙන්න. මම රාජ්‍ය කරන්න. ඔබ වහන්සේ උපදෙස් දෙන්න. එතල බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට කිසිදු උමනාවක් මේ රාජ්‍ය පාලනයට හෝ රාජ්‍යයට උපදෙස් දීමට නැහැ කියලා ප්‍රකාශ කර සිටිනවා. මම සම්පූර්ණයෙන් යමු වන්නේ සත්‍යයම නිවන් මාර්ගයට යොමු කරවන්න. ස්වර්ග මාර්ගයට යොමු කළා තියෙනවා. මොකද ඒකෙන් තමයි ටිකෙන් ටික නිවනට ලං වෙන්නේ හිමින් හරි කවදා හරි. මෙලව දියුණුවට ලං කළද මොකද මෙලව දියුණුව සාර්ථකත්වය අවශ්‍යයි සත්වයාට නිවන් මාර්ගයන්. ඒ නිවන් මාර්ගය යන්න බැර අඩුමතරයි මෙලව දියුණුවත් හොඳයිනේ, පරලෝ සුගතියත් හොඳයිනේ. නිවන් දකින්න බැරි කෙනෙක් වුණත් කවදා හරි ඔවුන් ඒ මාර්ගය යනවනේ. දුරත් හිතනවා මේ ළඟ ළඟ විතරක් නෙමෙයි, මේ සත්‍යව කොහොම හරි මේ පරාර්ථය එවත් නිවනට යොමු කරවීමට තමයි උන්වහන්සේ සම්පූර්ණයෙන් කැපවන්නේ. ඒ සඳහා උන්වහන්සේ භාවිතා කරන්නේ වචනය, දේශනාව, ධර්ම දේශනාව. දීර්ඝ කාලයක් පාරමී පූර්ණය කරගෙන පැමිණෙන්නේ මේ තමන් අවබෝධ කළා වූ ධර්මය අන් අයටත් අවබෝධ වන පරිද්දෙන් ප්‍රකාශ කරලා ඔවුන්ට ඔවුන්ව මේ නිවනට පැමිණවීම තමයි උන්වහන්සේගේ ඒ කායන අධිප්‍රාය. ඒකට ඇඩ් කරගන්නව, අතිරේකව එකතු කරගන්න 이르දි ප්‍රාතිහාරයේ පැමි හැකියාව. සමහරුන්ගේ සැක දුරු වෙන්නට මවිතයටපත් කරලා තමන් වෙත අවධානය ගන්නට. ඇයි ඒ? බණ ටික අහන්න, ලාභ සත්කාර කරගන්න නෙවෙයි. එතන තමන්ට ගරු කරලා පින් කරගෙන ඒක තුලින් ප්‍රතිසන්දිය ශක්තිමත් කරගෙන පින මහත් කරගෙන ඒ පිනේ උපකාරයෙන් නිවන් මග යන්න. පංච අභිඥාම යොදා ගන්නවා සත්වයාට හිත පිණිස, සැප පිණිස, යහපත පිණිස. එනිසා මේ සියලු අභිඥා බලයෝ අභිඥාවෙන් සර්වඥතා ඥානේ ලෝකයේ බලලා දැගෙනගෙන අවබෝධ කරගෙන ඒකෙන් ධර්මය දේශනා කරා. මේකේ ප්‍රධානම දේ ධර්ම දේශනාව. උනාසගේ පරාර්ථ චර්යාවේ තියෙන ධර්මය දේශනා කිරීම. බණ කීම. හොඳට තේරුම් ගන්න. 이르දි ප්‍රාතිහාරයේ ගත්තත් අනිත් සියලු ගුණයන්ගෙන් උපකාර කරත් උන්වහන්සේ කරන්නේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමට සුදුසුකම් සකස් කර ගැනීමට සත්වයාට. තමන් වහන්සේට වන්දව ගන්න අවස්ථාවක් තියෙනවා. එක අවස්ථාවක් තියෙනවනේ කවුද චණ්ඩාලියට වයසක සැඩොල් කුලේ පහත් කුලේ හිටපු කාන්තාව මිය යන්නට හිටියා, මැරිලා නිරේ උපදින්නට මහා කරුණාවට හසු වුණා. එදා භික්ෂු සංඝයා සමග වැඩම කළා එතනට. චණ්ඩාලි බය වෙලා පැත්තකට වුණා. මේ මහා ශාක්‍ය වංශයෙන් පැවිදි වෙච්ච ශ්‍රමණයෙක්, තමන්ගේ පිරිස සමග තමන්ගේ දේ පැමිණියා, හරි ප්‍රසිද්ධ රටේ ප්‍රසිද්ධ නමගිය ශ්‍රමණයෙක්, සැඩොල් කුලේ පහත් කුලේ කෙනෙක් පැත්තට වුණා. ඒලයි මුගලන් ස්වාමීන් බුදුන්ගේ හිත බැලුවා, දුටුවා. මොකද්ද බලාපොරොත්තුව? මේ සැඩොල් කාන්තාව අද කාලක්‍රියා කර නිරයපදින්නට යන්නේ, බුදුන්ට ඕන කරන වන්දනාව කරව ගන්න. ඒ වෙලාව කියනවා මොගලන් ස්වාමීන් වහන්සේ ඒ සැඩොලීට, ඔබට තියෙන ඉතාම කෙටි ආයුෂයයි. මේ තුන් ලෝකයට තිලෝකයට තිලකයක් බඳ වූ සම්මා සම්බුදුවරයෙක් ඔබ ඉදිරියේ ඉන්නවා, වන්දනා කරගන්න උන්වහන්සේට. සද්ධි වන්දනා කරා. දා කාලක්‍රියා කරලා දිව්‍යතලයේ උප්පත්ති ලැබුවා. ඒ දිව්‍යතලයේ උප්පත්ති ලැබීමෙන් ඇයට පදනම වැටෙනවා බුදුන් කෙරෙහි ශ්‍රද්ධාව, සංඝයා කෙරෙහි ගෞරවය. මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියේ යහපත් උප්පත්තිය, ඒ ශ්‍රද්ධාව ඥානය පදනම් වෙනවා එතුමියට නිවන් මාර්ගයේ ගමන් කරන්න. එසම මේ හැම එකක්ම ඒ නිවන් මාර්ගයේ ගමන් කරන්න අවශ්‍ය චතුරාර්ය සත්‍ය ධර්මය බුදුන් දේශනා කරලා තියෙනට ඕනේ. එනිසා මේ පරාර්ථයේ තියෙන මූලිකම තැන තමයි බුද්ධ දේශනාව. අනිත් සියලු දේවල් මේකට පරිවාරයි. බුද්ධ දේශනාව දේශනා කරනකොට ඒක අවබෝධ කරගන්නට ඕනේ. ඒක අවබෝධ කරගන්නකොට සමහර අයට අඩුපාඩුකම් නොහැකියාව අතර ඒකට උපකාර කරන්නට වෙනවා. උපදෙස් දෙනවා, ඒ දෙබණනේ උපදෙස් දෙනවා. කමටහන් දෙනවා, ඉබණ කියනවනේ. කමටහනක් දුන්නත්, සූත්‍රයක් කිව්වත්, සාකච්ඡාවකින් කිව්වත් මොකක්වත් බණ කියලා තියෙන එච්චරයි. දැන් අපි මෙහෙම බණ කියනවා, සමහරු ප්‍රශ්න අහනවා, අපි උත්තර දෙනවා, ඒකත් බණක්නේ. පොතක් ලියනවා, ඒකෙන් කියවලා ඒකත් බණක්නේ. කමටහනක් කියලා දෙනවා. ඒ බණක්නේ, බණ කියන්නේ ධර්මයේනේ. මේක ටිකක් ඔෆිෂියල් විදියට ගාථා කියලා පන්සිල් අරගෙන හැමෝම අවධානය දෙමින් ඒකට කැපල එක, ඒක මහා ධර්ම දේශනාවක්. සමහර සුවදව කතා කරනවා, පාරේ ගමනක් යනකොට කතා කරනවා, ඇවිද ඇවිද කියලා දෙනවා. මේ ඔක්කොම ධර්මයේ බුදුන්ගේ තියෙනවනේ එහෙම දේශනාවක් නේ. අහලා තියෙනවද නැහැ? තථාගතයන් වහන්සේ සක්මන් කරමින් කරපු බණක් තියෙනවා. තාම දීර්ඝ සූත්‍රයක් වින්නතුනේ. මොකද්ද? ලෝකයේ ආරම්භය ගැන කියන අග්ගඤ්ඤ සූත්‍රයේ දේශනා කරේ සක්මන් කරමින් සක්මනක. මුළු සූත්‍රයම දේශනා කරන්නේ සක්මන් කරන. ඒ විදිහට ඒ අවස්ථාවල කියලා දෙන ධර්මයේ සමහර අයට මේ බණ කිව්ව පමණින් මේ කරුණ කිව්ව පමණින් තේරෙන්නේ නැහැ. තේරෙනවා කියන එකේ තේරුම, අදහස, ඒ ධර්මයේ තේරුම් ගන්නට ඕනේ නිකන් කරුණු වශයෙන් නෙවෙයි, අභ්‍යන්තරයේ පරිවර්තනයක් එක්ක. අවබෝධයේ අවස්ථා දෙකක්, අපි කරුණු තේරුම් ගැනීම එකක්, එකත් අවබෝධයක්. ඒක තුළින් චරිතයේ වෙනස්කමක් සිද්ධ වෙනවා. යමක් තේරුණාට පස්සේ ඒක චරිතයේ කෙලින්ම ඍජුවම බලපානවා. උදාහරණයකට, තමන් එක්ක ඉන්න හොඳම මිතුරා තමන්ගේ හතුරෙක් කියලා ප්‍රත්‍යක්ෂ වුණොත් තමන්ට ඒ තේරුණ ගමන්ම එයා සම්බන්ධයෙන් තියෙන හැඟීම්, බැඳීම් ඔක්කොම ෂණයකින් නැති වෙනවනේ. මේ තමයි චරිතය. ඊළඟට එයත් එක මුහුණ දෙන්න බෑනේ, ඊළඟට වෙනස්කමක් ඇති වෙනවනේ. මේ නිසා ඒ අවබෝධය ඇති වෙනවා කියලා කියන්නේම චරිත වෙනස් වෙනවා. ඒ කියන්නේ බුදුන්ගේ ධර්මයේ තේරෙනකොට, වැටහෙනකොට, බණ ඇහෙනකොට, පන්තියක ඉගෙන ගන්නකොට ඒ වෙනසත් එක්ක යම් චරිත වෙනසක් වෙනවාමයි. මේකක් වෙනව. නැතුව නෙමෙයි. ඒ වෙනසේ හොඳට තේරුම් ගන්න. ඒ වෙනසේ මට්ටම් තියෙනවා අපි එක එක්කිනාට. සමහරු කියනවා මත්පැන් පානය කරන්න එපා. තේරෙනවා කරුණු කාරණා. හොර ලෙක්චර් එකක් දෙනවා දොස්තර කෙනෙක් ඇවිල්ලා. සමහරවිට තේරිච්ච ගමන් ආයෙ පැත්ත පලාතේ මත්පැන් බලන්නේවත් නැහැ. කටේ තියන සම්පූර්ණයෙන් ඒකෙන් බහැරන. ඒකේ හොඳටම දිරවල තේරිලා අවබෝධ වුණා යාට. රූප රාමුව එක්ක ඔක්කොම තේරිලා ගියා. සමහරුන්ට ඒ වෙලාවේ තේරුණා මාසයක් යනකොට ආයෙ බොන්න හිතෙනවා. ආසාව වෙනවා පාලනය කරගන්න බැහැ. සමහර අයට ගානක්වත් නැහැ. කොච්චර කොතන එදාම ගිහිල බොන. මේ විදිහට බුදුරජාණන් වහන්සේත් මේ අවබෝධ කරපු ධර්මයේ දේශනා කරනකොට, අර මත්පැන් ගැන ලෙක්චර් එක ඇහෙනකොට චරිත පරිවර්තනය වෙලා මත්පැන් එපා වෙන මට්ටමට ගිහලා සමහරු එකෙන් සම්පූර්ණයෙන් වැළකෙන්නේ. උපමාව මේ ගේතරුන් ගන්න. ඒ වගේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරනකොට මේක තේරිලා මේ ස්කන්ධයන් කෙරෙහි, ලෝකයේ කෙරෙහි සම්පූර්ණයෙන් කැමැත්ත දුර වෙලා යනවා. මේක සම්පූර්ණ පරිවර්තනය සිද්ධ වෙන එක බණෙන්ම. ඒකට උග්ගටි තඤ්ඤ කියලා. මේක තමයි නියම නිවන් මාර්ගය. මතක තියාගන්න. බණ කිව්වා, බණ ඇහුණා, පරිවර්තනය වුණා, ඉච්චරයි. තමන් උපදේශන දෙන කෙනෙක් නම් සමාජයේ වැරදින් මුදවන්න දෙන උපදේශ දෙන සමහර පොලිස් නිලධාරීන් එහෙම කරනවනේ. මත්පැන්වල, දුම්මැටිවල වෛද්‍යවරු කරනවා. නීතිඥවරු ගිල නීතිය කියලා දෙනවා. සමහර කෝකියෝ ගිහිල්ලා උයනයවල තියෙන සෞඛ්‍ය සුදුසු නුසුදුසු දේවල් අපි දකින්න කියලා දෙනවා. සමහර ආහාර ගැන විශේෂඥයෝ ගිහිල්ලා ආහාර පානවල තියෙන සුදුසු නුසුදුසු දේවල් කියලා දෙනවා. ඊට පස්සේ ෆිසිකල් ට්‍රේනින් කරන අය ව්‍යායාමවල වටිනාකම මේ කේක උපදෙස් දෙනවා. මේ උපදෙස් ඇහිලා බලන්න, හොඳට කල්පනා කරන්න. සමහර අයට මේක ඇහිච්ච ගමන් තේරිලා පරිවර්තනයේ වෙලා එයා හැමදාම ව්‍යායාම කරන කෙනෙක් බවට පත් වෙනවා. එයාගේ සම්පූර්ණ ජීවිතේ පරිවර්තනය වෙනවා ඒක දේශනාවකින්. මේ දේශකයා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? මම මේ දේශනාව කරාම මෙයා හැදෙයි. එච්චරයිනේ. ඒක තමයි බලාපොරොත්තුව. ආපහු දේශනා කරන්න වේද මට? මට මේ ගිහිල්ලා මෙයාගේ ගෙදරට ගිහිල්ලා වින ව්‍යායාම කරාද නැද්ද? අරව කෑවද නැද්ද? ඕක කරන්නේ ඕක ඒක එයාට වෙහෙසක්. එහෙම බලාපොරොත්තු වෙන්නේ ලෙක්චර කෙනෙක්. එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ උපදෙස් දෙන වෛද්‍යවරයා. බෙහෙතක් කියලා දෙනකොට වෛද්‍යවරේ කියලා දෙනවා බලාපොරොත්තු වෙනවා බෙහෙතුත් බීලා මේවා කරලා මේකෙන් කොඩේයි. සමහරලාට තේරෙනවා මේකදී දෙපාර තුන් පාර එන්න වෙනවා මේ ලෙඩේ තත්ත්වය හැටියට. ඒක ලෙඩට බෙහෙත් දීමට වඩා මේකේ උපමාව තේරුම් ගන්න උපදෙස් ලබා දෙනවා. මොනවා හරි ජීවිතේ පරිවර්තනය කරගන්නට සෞඛ්‍ය උපදෙස් වෙනවා වෙන්නට පුළුවන්. මත්පැන් වලින් වැළකීම, මද්‍රව්‍ය වලින් වැළකීම, විනය ගරුක වීම, නීති ගරුක වීම, උයන පිහන එකේ හයිජින් තියා ගැනීම, ආහාර සම්බන්ධයෙන් අවබෝධය, ශරීර සෞඛ්‍ය ව්‍යායාමයේ ගැන මේ ගැන හොඳ ලෙක්චර් එකක් දුන්නම කොහොමද බලාපොරොත්තු වෙන්නේ අපි? ඒ දේශනාව කරන කෙනා එකිනා බලාපොරොත්තු වෙන්නේ, දේශනාව කරන කෙනා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? මේ දේශනාව අහලා මෙයා සම්පූර්ණ පරිවර්තනය වෙයි. හරි මම හොඳ දේශනාව කරා මිනිසුන් තේරුම් ගන්න ඉති මිනිසු පරිවර්තනය. ඒ කියන්නේ බලාපොරොත්තුව තියෙන්නේ මේ දේශනාව අහලා මේක ඉවරයිද? හිත ඇතුලෙන් දන්නවා මේකෙන් මුළු ලෝකෙම හැදෙන්නේ නැහැ. නමුත් අපේ බලාපොරොත්තුව මොකක්ද? මේ එක දේශනාවෙන් මේ මිනිස්සු වැරදින් ගැලවිලා අය කවදාවත් නොබී ඉඳි. හැමදාම ව්‍යායාම කරයි. හැමදාම වැරදි සෞඛ්‍ය පුරුදු වලින් වැඩිදි වැලකිලා හොඳ සෞඛ්‍ය පුරුදු ඇති කරගනි. මේකනේ බලාපොරොත්තු, මේකනේ අධිප්‍රාය. මොකද මේක තමයි පණිවිඩය දෙනවා. පණිවිඩය දෙනවා තමන් උත් ලබලාගෙන, තමන් ප්‍රයෝජන ලබලා, තමන් අත්දැකීමෙන් කියනවා මේක තමන්ගේ දැනුමෙන්. මේකෙන් ප්‍රයෝජන ලබයි. ආරංචි වෙනවා. සංවිධායකයෝ කියනවා මහත්මයා නෝනා දේශනාව හොඳ ගියා. නමුත් අන්න මාසෙකින් ආපහු මත්පැන් බොනවා පොඩ්ඩක්. ආයේ දේශනාවක් කරන්න වෙයි. මොකද්ද ඔබට ඇති වෙන්නේ? දේශකෙක් දේශනා කරපුවා ඉන්නට පුළුවන් දේශකෙක් වශයෙන්. මොකද හිතෙන්නේ? ඩිසපොයින්ට්මන්ට් එකක් එනවා. ආයේ කියන්න වෙනවා මට. එකපාරින් තේරුම් ගන්න බැරිද? ආයේ කියනවා. විස්තර මේ පාර විස්තර කරනවා. රූප රාමු අරන් දෙනවා. සවිස්තරව කියලා දෙනවා. පැය ගණන් මහන්සි වෙන්නට වෙනවා. කෙටියෙන්ම තේරුම් ගත්තර අපි සතුටුයි කිව්වා. කරුණකෝ ඉවරයි කතාව. සමහර රූප රාමු පෙන්න පැය ගණන් හිටගෙන ලෙක්චර් එක දෙන්නට වෙනවා. දැන් කට්ටියක් හරියනවා. සමහර කට්ටියක සමහර කට්ටිය එකපාරින්ම ගියා කෙටියකෙම්ම. සමහර කට්ටිය දැන් සවිස්තරව කරන්න උනා. සමහර දැන් ඉරස් කියලා සංවිධායක ගොඩක් හරි. අන්න තව කීප දෙනෙක් ඉන්නවා. හරිම අමාරුයි පරිවර්තනය කරන්න. පොඩ්ඩක් පෞද්ගලිකව කවුන්සලින් කරන්න වෙයි. දැන් ගෙන්නගෙන එක එක්කෙනක් පෞද්ගලිකවද? මොකද ඇයි ප්‍රශ්නේ? ඇයි බොන්න හිතෙන්නේ? ඇයි මද්‍රවවලට යන්න හිතෙන්නේ? ඇයි මේ කෑම කන්න හිතෙන්නේ? අයනම් මේක කරන්නකෝ. අමිනම් මද්‍රවවලට බුලත් පිටක් කන්නකෝ. චුවින්ගම් එකක් කන්නකෝ අපුල් කාලේ. මන්ද නැ ඔය ඇතිනේ එක එක උපදෙස්. සියල්ල එක දන්නේ නැ. මොනවා හරි ඒකට ආදේශකයක් දෙනවා. සීනි නම් අන්න සීනි වගේ තියෙන වෙන සීනි නොවන කාරකයක් සෞඛ්‍යයට අහිතකර නැති දෙයක් ගන්න. මේ වගේ ආහාරය ගැන පොඩ්ඩ පොඩ්ඩ සීනි අඩු කරන්න. දවසට හැඳි භාගේ අඩු කරන්න සතියෙන් සතිය. මේක උපදෙස් දෙන්න වෙනවා. නෝට් කරගන්න, ලියන්න පොත්වල. මාසිකව මාව හම් වෙන්න එන්න. දැන් ලොකු වෙහෙසක් ගන්නට ඕනේ මෙයාව ගොඩ දාන්න. මොකද හිතෙන්නේ ඔබ දේශකයෙක් වශයෙන්, වෛද්‍යවරයෙක් වශයෙන් මේ වගේ රෝගීන් හම්බ වෙනකොට කැමතිද? මේ වගේ අය හම් වෙන එකට ප්‍රියද? ඔවුන්ට ක්‍රෙඩිට් එකද දෙන්නේ? කොතනද ඔබේ බලාපොරොත්තුව? බලාපොරොත්තුව එක ධර්ම එක ලෙක්චර් එකෙන් කතාව ඉවර කරන්න. මේක තමයි බුදුරජාණන් වහන්සේත් කරන්නේ. උන්වහන්සේගේ අභිප්‍රාය පින්වතුනි මේ බණ අහලා පරිවර්තනය වෙයි. මේක ලේසි නැහැ. මත්පැන් වලින් වළකිනවා වගේ කතාවක් එක 100%ක් ආදේශ කරන්න යන්න එපා. මේක තමයි කතාව. උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා චතුරාර්ය සත්‍ය දේශනා කරපු ගමන් මේක තේරුම් ගනි. අරිහත්ත්වයේ දක්වාම දේශනා කරා මේක තේරුම් ගනි. තේරුම් ගන්නවා කියන්නේ ඒ පරිවර්තනයේ වෙලා ක්ලේශය අතහැරිලා සත්‍ය පරිපූර්ණ අවබෝධ කරගෙන නැවත කිසිදු දෙයකට නොඇලෙන නික්ලේශී සත්වයක් වෙලා නැගිටලා යයි. මද්ද්‍රව්‍ය වලින් වලකින්න දේශනාවක් දෙන පොලිස් නිලධාරියෙක් බලාපොරොත්තු වෙන්නේ මේ දරුවෝ අද පටන් මද්ද්‍රව්‍ය නොගෙන ඉඳී කියන එක නේද? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ බලාපොරොත්තු මොකක්ද? මේ බණ අහලා මේ සත්වයා නැවත ක්ලේශයන්ට හසු නොවන නික්ලේශී කෙනෙක් වෙලා නික්ම යයි. සමහරුන්ට අර ස්ලයිඩ් දාලා පැය ගණන් හිටගෙන පැය ගණන් ලෙක්චර් කියලා 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 තමයි ඒත්තු ගන්න. ඒක වදින්න කියන්නට. ඒ වගේ සමහර ශ්‍රාවකයන්ට හිත හදන්නට ඕනේ දාන කතා, සීල කතා, සග්ග කතා හිමින් හිමින් ගේන්නට ඕනේ. අර පොඩි ළමයාව පුරතල් කරමින් ගේනවා වගේ. ඒක අපහසයකට කියන එක නෙමෙයි. ඒක හිත සකස් සතුටු කරන දානය ගැන කියලා දීලා, සාසීලය ගැන, ස්වර්ගය ගැන, එතකොට හිත සතුටු වෙලා. ඊට පස්සේ කාමයේ ආදීන එතනත් අඩුපාඩුවයි කිව්වට ඔකෙත් මේ ප්‍රශ්න තියෙනවා. එහෙම දෙයක් තේරිලා ඊට පස්සේ හිත හොඳට කෙලෙස් වලින් මුදවලා දැන් පදනම හදලා අන්න සාමුක්ඛංසිකජ චතුරාර්ය සත්‍ය දේශනා කරා. එදාට මෙන්න විපති තඥ කලින් උග්ගටි තඥ. මොකද හිතන්නේ ලෙක්චර් කෙනෙක් වශයෙන් කැමති කෙටියෙම මේක අවබෝධ කරගෙන ඉවර කරන අයටද ගුරුවරයා කැමති දෙපාර තුන්පාර විස්තර සහිතව පැය ගණන් අරගෙන කියලා දෙන්න වෙන ශිෂ්‍යයන්ටද කැමති? බුදුරජාණන් වහන්සේගේ ඕක තමයි කියන්නේ. විපති තඤ්ඤ තත්වේ යනු උග්ගටි තඤ්ඤ භාවයට ගත්තම දුර්වල තැනක් නම් කියලා දෙන්නේ නෝ හිමින් හිමින් හිමින්. තවත් සමහරු බණ කියලා නම් හරියන්නේ නැහැ. මදි තේරෙනවා නමුත් පරිවර්තනය වෙලා නැහැ. ආපහු කෙලස් එනවා. දැන් මේ කට්ටියට කමටහන් දෙන්නට ඕනි, ශික්ෂාපද පනවන්නට ඕනි, හික්මෙන්නට ඕනි, පුහුණු වෙන්නට ඕනි, ඒ ගැන හිතන්නට ඕනි. මේක කමට මානසිකා භාවනා කරනවා කියන්නේ ධර්මයේ හිතනවා කියන එක. මානසිකාර කරලා ඒක ප්‍රත්‍යක්ෂ මට්ටමට හිතට තේරුම් ගන්නවා. හිත ඒ මට්ටමට ගේන එක ප්‍රත්‍යක්ෂ ඥානයට ගේන එක. ඒක එන්නේ නැහැ එකපාරට. සමහරවිට ධර්ම දේශනා ඇහෙනකොට මේක වෙනවා. අපිට ඒක සමහර අයට මේක භවනා කළ සමාධියක් හදාගෙන හිත කෙලෙස් වලින් මුදවාගෙන පරමාර්ථය ප්‍රකට කරගෙන අන්න හිමින් හිමින් ඉවි ග පොඩ 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 මේක ඉදිරියට යන්න තියෙනවා. මේ තමයි නෙය කියලා කියන්නේ දවසක නිවන් දකින. අර මත්පැන් වලින් මුදව ගන්න පෞද්ගලිකව කවුන්සිල් කර කර දිනපතා මුණ ගහි ගහි නේද, තතිපතා මුණ ගහි ගහි උපදේශ දෙදී එක එක ක්‍රියාකාරකම් කරන්න දීලා එහෙම කර කර ගොඩ දාන සත්වයෝ වගේ පමුණුවන්නට ඕනේ. නෙය වෙහෙස කරයි පමුණුවන්නට ඕනේ. ඒකේ මෙහෙම වේදයක් තියෙනවා. අර මත්පැන් කතාවෙන් පොඩ්ඩක් බැහැරට එනකොට මේක තමයි පොදු කතාව. ඒ නිසා බුදුවරු කැමති පැහැදිලියම උග්ගටි තඤ්ඤ සත්වයන්ට පිළිගත. ඒක තරක කියනවානේ උන්නාව මා මහන්සි කරේ නෑ කියලා එහෙම දේශනාවක් තියෙනවා. මා වෙහෙස කරේ නෑ. කෙටි ධර්මයකින් මෙයා මේක අවබෝධ කරා. මා වෙහෙස කරේ නෑ කියලා කියනවා. මේ කියවෙන්නේ මොකක්ද පිංගතුනි? හොඳට හිතන්න. ලෙක්චර් එකක් දෙන ගුරුවරයෙක් වශයෙන් නැත්තම් ඒ කෙනෙක් අර ගොඩාක් විස්තර කර කර ඉන්නුන්නේ නැහැ. ඒ ළමයා, ඒ දරුවා මේක මෙහෙම කරද්දී අල්ලගත්තා. හරි ලේසි අඩු ගන්න. ප්‍රශංසා මුඛයෙන් එන්නේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේත් කැමති මේක කෙටියෙන් කියනකොට අවබෝධ වෙනවන සත්‍යයට යට කැමති. එතන ආවේ කොහොමද? ඒ සසර ආපු එක ඉදින් වෙනම කතාවක් මේක. ඒක තා පොඩි කරුණක් කියන්න ඊළඟ කරුණට යන කලින් මොකද්ද? සමහර අවස්ථාවල කෙලෙස් ප්‍රහාණය කරනකොට වරදින් මිදීම විතරක් නෙවෙයි. ඒ වරදේ අර වාසනා ගුණයක් තියෙන ඒකත් තුනී කරමින් ඒකත් යම් යම් මට්ටම් වලින් ඉවත් කරමින් ඉහළ ඉහළ ඥාන සහිතව මේක සිද්ධ කරන පිරිසක් ඉන්නවා. අර මද්‍රා වලින් වළකිනවා වගේම ඒ විතරක් නෙවෙයි යා හොඳ පුරුදු ගොඩාක් ඇති කරගෙන අනිත් අයටත් ඒක කියලා දෙන්න පුළුවන් මට්ටමින් මේක හොඳට තේරුම් අරගෙන ගොඩාක් හොඳ පුරුදුත් ඇති කරගෙන ඒකෙ මිදෙන අය ඉන්නවා. ඒ වගේ මේ කෙලෙස් වලින් මිදෙනකොට ඒ කෙලෙස් ගති සම්පූර්ණේ මගේ නැති කරගෙන ඉහළ ඥාන උපදවාගෙන කරනකොට සමහර අයට ඒ ලබන්න යන අධිගමයේ ගැඹුරු නිසා ඔවුන් පොයින්ට් වෙලා ඉන්නේ, ඔවුන් ફોකස් වෙලා ඉන්නේ, ඔවුන්ගේ හිත යන්නේ ඒ වගේ අධිගමයකට නම් ඒ හිත යොමු වෙලා තියෙන්නේ, සකස් වෙලා තියෙන්නේ. එතකොට සමහර වෙලාවලට සමහර උසස් අධිගමයට යන අයට උග්ගටිතඥ විපතිතඥ භාවයෙන් නෙය්‍ය භාවයට යවෙන්න පුළුවන්. නෙය්‍ය භාවය යනවා කියන්නේ ඒ කියන්නේ එතනට ඒ මට්ටමට එන්න තව හිත මේ ජීවිතේ මෝරවන්න සිද්ධ වෙන්න පුළුවන්. කාලයක් ගන්නට පුළුවන්. සාරිපුත්‍ර මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ සෝවාන් වෙන්නේ කෙටි බණපදි. තාම උග්ගටිතඥ වේගෙන් යනවා. හැබැයි ඉහළ මාර්ගඵලවලට යනකොට කාලයක් ගන්න වෙනවා. මොකද හේතුව ඒ උන්වහන්සේලාගේ අධිගමය ඉතා විශිෂ්ටයි. ඒ වෙනස මෙතන හිතෙන් පියන් පුළුවන්. නමුත් පොදුවේ ගත්තම මතක තියාගන්න. පොදු වේගත් තමයි. ඒක අර විශේෂ ඥානයන් වලට ළඟා වෙන සත්වයෝනේ. පොදු වේගත් තම සමහර සාසනවල අග්‍ර ශ්‍රාවකයෝ දෙන්නා අග්‍ර ශ්‍රාවක දුරේට පත්තන්නේ එක බණෙන්. එක ධර්ම දේශනාවෙන්. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට වගේ මුගලන් ස්වාමීන් වහන්සේ දවස් 5ක් 15ක් එහෙම ගත වෙලා නැහැ. එනිසා මතක තියාගන්න තමන් කෙලස් කපනකොට සහ තමන් මොන මට්ටමින් අධිගමයේ සිද්ධ කළත් මේකේ ප්‍රධානම සිද්ධිය තමයි බණ කියලා මේක අවසන් කරන්නට. මොකද ඒක තමයි මෙතන තියෙන කතාව. මේක උපදේශයේ පරාර්ථය anu මේ උපදේශයක්ද නෑ. උපදේශේ තේරුම් අරගෙන මේක අවසන් කිරීම. ඒකයි වැදගත් වෙන්නේ මෙතන. එනිසා උග්ගටිතඤ්ඤ භාවය තමයි උන්වහන්සේ ගුරුවරයෙක් ලෙස රුචි කරන්නේ. නෙය්‍ය භාවයේ anu දුර්වල ශ්‍රාවකත්වයන්නේ. මෙතනක පැහැදිලි ඇති කියලා. ඒක දුර්වල භාවයක්. දැන් අනිස්සාසනවල අග්‍ර ශ්‍රාවකයෝ එක බණෙන් නිවන් දැක්ක අපේ ශාසනයේ දවස් 15. ඒක අඩුවක් නේ එක විදිහකට ගත්තා. අග්‍ර ශ්‍රාවකයෝ දෙන්න අතර සංසන්දනය විතරයි, අනිත් ශ්‍රාවකයෝ එක්ක නෙවෙයි. ඒතර මේ විදිහට බැලුවම පින්වතුනි මේ බුද්ධ ශාසනයේ ශික්ෂාපද පනවමින් මේක ඇති කරනවා. මේක යන්නේ මේ ශාසනය නිවන් දකින්න එන පිරිසට මේ අවබෝධය ලබා දෙන්න පදනම සකස් කරන්න වෙනවා උන්වහන්සේට. පදනම සකස් කරන්නට වෙනවා. ඒකට පදනම හදලා දෙන්නට වෙනවා සත්වයන්ට. රහත් වෙච්ච අයටත් සුඛ විහරණයේ පිණිස ශාසනයේ තියෙනවා. මොකද කෙලෙස් කැපුවට පස්සේ ඉන්න තැනක් නැහැ. එතන ඇවිල්ලා උන්නාසලා විහරණය කරන්නට ඕනි. විශේෂයෙන්ම මේ කෙලෙස් කපන්නට එන සත්වයන්ට ඒක සිදු කරන නෙය්‍ය පුද්ගලයන්ට මේක සිද්ධ කරන්නට විශේෂයෙන් පදනම හදලා දෙන්නට වෙනවා. පරාර්ථය සියල්ල කැටි වෙනවා ධර්ම දේශනාවට පින්වතුනි. පරාර්ථය සිද්ධ කරන තැන ඒ ධර්ම දේශනාවේ කෙටි දේශනාවෙන් සමහරු මේක අවසන් කරනවා. සමහරු දීර්ඝ දේශන, සමහරුන්ට දේශනාවට අමතරව වෙන වෙන උපදේශ පුහුණුව ලබා දීලා තමයි ඔවුන්ව සසරෙන් එතර කරන්නේ. ඒ පරාර්ථ දේශනාවේ පරාර්ථය පිණිස කරපු දේශනාව උන්වහන්සේ වග බලා ගන්නවා තමන්ගේ ශ්‍රාවකයෝ තමන් නැති කාලේ ඉදිරියට අරගෙන යයි කියලා. තොර තමන් වහන්සේ පිරිනුවන් පෑවා තමන්ව නියෝජනය කරමින් තමන්ගේ ධර්මයේ ලෝකේ පවතින. මොකද බුදුරජාණන් වහන්සේ හිටියත් කියන්නේ ඔය ධර්මයේනේ. අලුත් අලුත් ධර්ම පරයයන් කියලා දෙයි ජීවත් වෙලා හිටියානම් නමුත් මේ හරය කියලා දීලා අවසන් එක දේශනාවෙම තියෙනවා මම කියලා දෙන්නොට කියලා දීලා ඉවරයි කියලා. ඕක මතම තමයි තව අලුත් දෙයක් කියන්නේ. පදනම කියලා දීලා ඉවරයි. සමහර කරුණු එකතු වෙන්න තිබුණා ජීවත් වෙලා හිටියානම්. මොකද අලුත් අලුත් සූත්‍ර වලින් උනාසගේ බුද්ධ ඥානයේ විශිෂ්ට නිසා. නමුත් පදනම හදලා ඉවරයි. ඒ නිසා උන්වහන්සේ හිටියත් කියවෙන්නේ ওই පදනම මතනේ. ඒ පදනම ඒ දේශනා ටික ආරක්ෂා කරා ගියන් කරන් ගියා කියන්නේ බුදුරජාණන් වහන්සේ ආරක්ෂා කරා වගේ. ඒ නිසා තමයි කියන්නේ බුදුවරු 84000ක් වැඩ ඉන්නවා බඳුයි ධර්මස්කන්ධ 84000 ලෝකේ පැවතීම. බුදුරජාණන් වහන්සේ ලෝකයට පරාර්ථය කළා කියලා කියන්නේ බුදුන් යන සත්වයා බුදුන් යන පුද්ගලයාගේ මේ දේශනාවයි ලෝකයට වැදගත් වෙලා තියෙන්නේ. උන්වහන්සේ ආબોධ කරා උන්වහන්සේ නිවනටපත් වුණා අපිට වැදගත් වෙන්නේ උන්වහන්සේගේ මේ බණපදය උන්වහන්සේගේ දේශනාව උන්වහන්සේට ක්‍රෙඩිට් එක යනවා මොකද උන්වහන්සේ තමයි ඒක ආબોධ කරලා දේශනා කරේ අපිට වැදගත් වෙන්නේ මේ දේශනාව උන්වහන්සේ හිටියොත් උන්වහන්සේගෙන් පෞද්ගලික උපදෙස් ලැබෙන්න පුළුවන් අතිරේක දේශනා ලැබිලා ඒත් දේශනාව වැදගත් වෙන්නේ අපිට උන්වහන්සේ නිසා කුසල් කරගන්න පුළුවන් ශ්‍රද්ධාව වැඩි වෙනවා විශ්වාසය වැඩි වෙනවා ගොඩාක් දේවල් තියෙනවා. නමුත් අපිට වෙන්නේ මේ උපදේශයේ මත උන්වහන්සේගෙන් කමඨහනක් අරගත්තත් ඒ කමඨහන අරන්ගිලා අපි වඩන්නට ඕන. ඒ උපදේශ අනුව වඩන්නට ඕන. බණ ඇහුවත් ඒකයි. එනිසා මේ දේශනාව පරාර්ථය අනුව ධර්මයේ දේශනා කිරීම බුදුරජාණන් වහන්සේගේ. බුදුරජාණන් විසින් ධර්මයේ දේශනා කිරීම. ශාස්ත්‍රුන් වහන්සේ සාරා සංඛේය කල්ප ලක්ෂේම ආවේ පරාර්ථේ පිණිස උත්තම පරාර්ථේ පිණිස. ඒ කියන්නේ මොකක්ද? චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මේක වචනයට නංවලා දෙසලා අන් අයටත් අවබෝධ කරවන්න. ඔච්චර ඔය කරුණට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒකිනුත් මේ දේශනාවෙන ධර්මය තමයි අපිට අපිව මේකෙන් එතර කරවන්නේ. අපිට උපදේශය වෙන්නේ අපිට අවශ්‍ය වන්නේ ඒක. ඒ නිසා තමයි බුදුන් නොදැක මිනිස්සු නිවන් දකින්නේ. සෝන ස්වාමීන් වහන්සේ කච්චායන ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යයා රහත් වෙන්නේ බුදුන් නොදැක. මේ විදිහට මේ ධර්මය රැකගෙන තියෙනකොට මේක මේ මේ තමයි පරාර්ථයේ තැන. බුදුරජාණන් වහන්සේ ලෝකයට කරේ මේක දේශනා කරලා ඒ දේශනාව දැන් වැදගත්. මේ දේශනාව අරගෙන යන්නට ක්‍රමය හදනවා. තාම ප්‍රශංසාව ක්‍රෙඩිට් එක බුදුන්ට රජ්ජුරුවෝ ගැසට් එක හැදුවා ගැහුවා නීතිය පැනව්වා මොන මොන රාජපුරුෂයා අරගෙන ගිහිල්ලා ඒක කියවුවත් රජ්ජුරුවෝ මිය ගිහිල්ලා තිබුණා. දේශාන්තර වලට අරගෙන ගිහිල්ලා රාජපුරුෂෝ මේක කියලා ඒක යහපත් නීතියක් නම් යහපත් ක්‍රමයක් නම් යහපත් උපදේශයක් නම් ඒක පිළිපදින සත්‍යෝ ඒ ඒ රටවල ඒ ඒ දේශවල ඒ ඒ කාලවල ඒකෙන් ප්‍රයෝජන ලබනවා. ඒ සියලු ප්‍රශංසාව යන්නේ නීතිය හදපු රජුරවන්ට. එහෙමනම් උන්වහන්සේ ජීවත් වෙලා ඉන්නකොට ධර්මයේ දේශනා කළා. තමන්ගේ ඇවෑමෙන් පසු මේ ධර්මය චිරාත් කාලයක් ලෝකේ පවතින්නට සියලු විධිවිධාන සකස් කරලා දුන්නා. බුද්ධත්වය යනු පරාර්ථය පිණිස කැපවෙච්ච ජීවිතේ උත්තම සංකේතය. ඇයි ඒ පරාර්ථය අනුන්ගේ සියලු ප්‍රශ්න විසඳීම සඳහා නිවන සඳහා ඒක තමයි ඒ කායන විසඳුම අවසාන විසඳුම මෙතනයි තියෙන්නේ. එතනින් මෙහා තියෙන ඔක්කොම తాවකාලික විසඳුම සියල්ල తాවකාලික විසඳුම. ඒ නිවනට පමුණවන්නට වෙන කෙනෙක්ට තල්ලු කරන් යන්න බෑ. තමන් යා යුත්තේ ඒකට උපදේශය ඕනේ. ඔන්න තමයි වැදගත්. ඒ උපදේශය තමයි වැදගත් වෙන්නේ. මේ උපදේශය අරගෙන යන්නට ඕනේ. එහෙමනම් බුදුන්ගේ ශ්‍රාවකයන් වන අපි කළ යුතු කෘත්‍ය දෙකක් තියෙනවා. ඒ බුදුන්ගේ අවවාදය අනුව පිළිපදිමින් ඒ මාර්ගයේ ගමන් කරමින් ඒ ධර්මය ආරක්ෂා කරලා අනාගත පරපුරට දෙන්නට ඕන. ඒක තමයි පරාර්ථය පින්වතුනි. මං හිතනවා පැහැදිලි ඇති කියලා. පරාර්ථය යනු බුදුන්ගේ පරාර්ථයත් බණකීම. ඒ බණ ටික බුදුන්ගේ මුවින් ඇවුනත් වෙන කෙනෙකුගේ මුවින් ඇවුනත් පොතක ලියලා තිබුණත් ගලක කොටලා තිබුණත් ඒක අහලා ඒක කියවලා ඒක ඉගෙනගෙන සත්‍යයට ගොඩ යන්නට පුළුවන්. නම් පරාර්ථයේ සිද්ධ උත්තම පරාර්ථයේ සිදු කිරීම යනු මේ බුද්ධ දේශනාව අරගෙන යන්නේකම. තමන් අවබෝධ නොකොට අරගෙන ගියත් තමන් පිළිපදින් නැතුව අරගෙන ගියත් පරාර්ථයේ සිද්ධ වෙනවා මතක තියාගන්න. තමන්ට අර්ථය වෙන්න නම් තමන් පිළිපදින එක දෙකක්. ආත්මාර්ථයේ තමන් තමන්ට පිළිපද ගන්නට ඕනේ. පරාර්ථය යනු මේක අරගෙන යෑම. ආත්මාර්ථය සිද්ධ කරගත්තගෙනත් මේක කරා. ආත්මාර්ථය සිද්ධ කරගත්තේ නැති කෙනාට පුළුවන් කරා. රාජ පුරුෂයා ඒකෙන් ප්‍රයෝජන ගත්තද නැද දාලා නෑ. හරියට අන කිව්වා නම් මිනිස්සු පිළිපැද්ද නම් වැඩේ කරනවා. ඒ මිනිස්සුන්ට ප්‍රයෝජනේ වෙනවා. බණ කියන හාමුදුරුවන්ට සීලේ තිබුණත් නැතත් හරියට බණ කියනවා නම් පරාර්ථය සිද්ධ වෙනවා. මතක තියාගන්න. රහත් වුණා කියලත් ඔය බණමනේ කියන්න තියෙන්නේ. රහත් වුණාම අලුත් බණක් කියනවා නෑනේ. එහෙමනම් ඉතින් රහත් භාවයෙන් අලුත් ධර්මයක් තේරුම් ගත්ත වෙන්නට එපේ. වෙන්නේ ඒක තව ලස්සනට ප්‍රායෝගිකව අත්දැකීමත් එක්ක කියන්න පුළුවන්. තමහට දැනෙනවා වෙන්න පුළුවන් ඊට වඩා. මිනිස්සුන නිසක භාවය ඇති වෙනවා වෙන්න පුළුවන්. ඒවාව මිසක් බණ වෙනස් වෙන්න බෑ. එහෙමනම් බුදුන්ගේ ධර්මයේ වැරදිනේ. බුදුන්නේ රහත් වෙලා මේ බණ කීවේ. අපි රහත් වෙලා ඊට වඩා බණක් කියනවා නම් ඉතින් අපි බුදුන්ට වඩා උසස් වෙන්න ඕන නැත්නම් වෙන මොකක් කර වෙන්නට ඕන. බුදුන්ගේ බණ නම් මේ ආවේ බුදුන් ඉතින් රහත් භාවයේ උපරිම රහතන් වහන්සේ උන්වහන්සේගේ මූවින් පිට වෙච්ච එකට වඩා වැඩිය මොනවා කියන්නද අපි? එනිදී බුදුන්ටත් ඉහළ රහතෙක් වෙන්නට එනිසා ආත්මාර්ථය සිද්ධ කරගත්තාද නැද්ද කියන එක පරාර්ථයට අදාළ නැහැ. නමුත් අපේ යුතුකම මොකද්ද? ශාස්ත්‍රෝ යුතුකම ධර්මයේ දේශනා කළා. ශ්‍රාවක යුතුකම එක පිළිපදින එක. හැබැයි හැම තිස්සෙම හිතන්න අපිට මේ ශ්‍රාවකත්වයට ශ්‍රාවක යුතුකම ඉෂ්ට කරන්නට පිළිපදින්නට පුළුවන් උනේ අපිට පෙර මේ අවුරුදු 2568ක් මුළුල්ලේ පුරාවට ස්වාමීන් වහන්සේලා ගිහි උත්තමයෝ අපේ මුතුන් මිත්තෝ මේ බුද්ධ වචනය පරාර්ථ වචනය අරගෙන ආපු නිසා ඒ අරගෙන ආපු අය රහත්ද නැද්ද කියන එක අපිට අදාළ නැණේ ත්‍රිපිටකයේ තියෙනවනේ එච්චරයි. ත්‍රිපිටකේ ලියපු අය රහත්ද සංගායනාව කරපු අය රහත්ද අදාළ නැහනේ. අදාළ වචනේ හරියට අරන් ආවම එච්චරයි. අදාළ විවරණය හරියට අරන් ආවම එච්චරයි. හරියට විවරණය කළ දුන්නා එච්චරයි. උන්වහන්සේ රහත්ද උන්වහන්සේ කළුද සුදුද බ්‍රාහ්මණද ශස්ත්‍රීයද අදාළ නැහනේ. මාර්ගඵල ලැබුවද නැද්ද කියන එකත් අදාළ නැහනේ. කොහොමද අදාළ වෙන්නේ? මේක දේශනා කරේ සර්වඥවරේක්. උන්වහන්සේගේ දේශනා අපි අරගෙන එනවා. රහත් වුණා කියලා ඊට වඩා වැඩි දෙයක් කියනවනම් ඊට වඩා අවබෝධයක් ලැබුව කෙනෙක් නෑනේ. තියෙන්නේ මේකේ එහෙනම් එලබරේෂන්ස් වැඩි වෙන්න පුළුවන්. මේකේ තමන්ගේ අත්දැකීමක් කියන්නේ. ඉතින් බුදුන්ට තරම් ප්‍රායෝගික අත්දැකීම් තියෙන වැඩි රහතන් වහන්සේ කෙනෙක් ඉන්න බෑ. බුදුන් යනු අධ්‍යක්ීම් වල පරිපූර්ණත්වය. යම් රහතන් වහන්සේ කෙනෙක් යම් අධ්‍යක්ීමක් ලැබේ නම් ඒ සියල්ල බුදුන් දන්නවා. ඒ කියන්නේ සර්වඥත්වය කියන්නේ. මොනයි සියල්ල කැටි කරපු ධර්මයක් මේ තියෙන්නේ. මේකට ඉහලින් යන්න බෑ අපිට. සමහරලාට දේශනාව කෙටියෙන් සරලව සංක්ෂිප්තව තියෙන නිසා සමහර උත්තමයෝ මේක විස්තර කරා විවරණය කරලා දුන්නා. හරි. ඒක පිළිගන්නට. ඒක සාරිපුත්ත හාමුදුරුවෝ කරානේ. ඒක අටු ආචාර්යින් වහන්සේලාත් කරලා තියෙනවානේ, පසු කාලීන ස්වාමීන් වහන්සේලාත් කරලා තියෙනවානේ, මෑත භාගයේ ස්වාමීන් වහන්සේලා කරලා තියෙනවානේ. විශිෂ්ට විවරණ ලබා දීපු ස්වාමීන් වහන්සේලා ඉන්නවානේ. නමුත් ඒක අර මූලික හරයට විරුද්ධ වෙන්නේ නැහැ. මොකද ඒ විවරණ වලින්, පසු කාලීනව දීපු විවරණ වලින් තොරවත් මිනිස්සු නිවන් දැකලා තියෙනවා. අඩුවක් නැහැ, අඩුවක් නැහැ. මේකට එකතු වෙලා යම් වැඩිවීමක් වුණා මිසක් අර ආපු එකෙන් නිවන් දකින්න බැහැ කියලා කතාවක් නැහැ. එහෙම එකක් නැහැ. අපේ අඩුපාඩු නිසා බැරි වෙන එක වෙනම දෙයක්. මම කියන්නට ඕනේ ආත්මාර්ථය සිද්ධ කර ගැනීම අනිවාර්ය නෑ මේ පරාර්ථ වචනේ අරගෙන යන්නට. මේකෙන් කියන්නේ අපි ඕනම විදියකට හැසිරිලා බණ කිව්වනම් හරි කියන තර නෙවෙයි. මේ ලොජික් එක තේරුම් ගන්න, මේ තර්කයේ තේරුම් ගන්න. ඒක තමන් රුචි, සමහරු රුචි නොවෙන්නට පුළුවන්. ඒක අදාළ නෑ. ඒක තමන්ගේ රුචි අරුචියනේ. නෑ, රහත් වෙන්නම ඕනේ බණ කියන්නේ. කිසිම පදනමක් නැති කතාවක්. කිසිදු පදනමක් නැති කතාවක්. ඔහෙ කියමනට කියන එක. රහත් වෙලාද බණ කියන්නේ? මාර්ගඵලයක් තියනවද බණ කියන්නේ? තමන්ගේ ධර්මඥානෙ හීන බව ප්‍රකට කිරීමක්, ඒ ප්‍රකාශනය. හරියට ධර්මයනු මොකක්ද? ධර්ම මාර්ගයේ මොකක්ද? නිවන මොකක්ද? අරිහත්ත්වේ මොකක්ද කියලා දන්න කෙනාට ඒ ප්‍රකාශනය එන්නේ නැහැ. බුද්ධ ජයන්තිය ලිව්වේ, පොත ලිව්වේ රහතුන්ද ඒ භික්ෂූන්ට සිල් තිබුණද? ඒව අදහලා නැහැ පින්වතුනික. ධර්මයේ හරියට වුණා ඉච්චරයි. හැබැයි ශ්‍රාවකත්වය හොඳටම නැහැ. ශ්‍රාවකයාගේ යුතුකම, ඒක තමන්ගේ පෞද්ගලික යුතුකම. ඒ යුතුකම ඉෂ්ට. හැබැයි ඒකේ ආදර්ශය, ඒක වෙනම කියන. ආදර්ශය වෙනම කතාවක්. ඒක බුදුරජාණන් කියලා තිනවා. තෙරවරු සතිපට්ඨානේ හික්මිලා ශ්‍රාවකයොත් හික්මවන්නට ඕනි. ඒක ආදර්ශය. මේ බුද්ධ වචනේ අරගෙන ඒම තමයි මූලිකම පරාර්ථය පින්වතුනි. අනිත් ඒවා ආදර්ශය ලබා දෙන්නට ඕනි. තමන් සිල් රකිනකොට අනිත් අයටත් සිල් රකින්න වෙනවා. ඒ තමයි අපේ ආචාර්යවරුන්ගෙන් ලැබෙන ආභාසය. විනය රකින ගුරුවරු ඉඳන් මහණ වුණාම තමයි විනය රකින්න හිතෙන්නේ. සිල් ගුණ පුරපු ආචාර්යවරු දැක්කම තමයි සිල් ගුණ පුරන්න හිතෙන්නේ. බුද්ධ වන්දනා කරපු, භාවනා කරපු ආචාර්යවරුක් ඉන්නකොට තමයි ඒක කරන්න හිතෙන්නේ. මේ ආදර්ශයෙන් ලැබෙන උපකාරය මේක වෙනයි. මූලිකම දේ නිවැරදි බුද්ධ වචනය, මේක තමයි නම්බර 1. ඒකයි පරියත්ති සාසනස්ස මූලං. මේ සාසනෙහි මූල පරියාප්තියමයි. පරියත්ති ඒව සාසනස්ස මූලං. පරියාප්තියමයි මේ සාසනයේ මූලය. ප්‍රතිපත්තිය වැලිලා ගියත් යම් කලෙක පරියාප්තිය තියෙනවා නම් ඥානවන්තයාට ඒ පරියාප්තිය තුලින් ප්‍රතිපත්තිය මතු කරගෙන පුරන්නට පුළුවන්. ඒ කියන්නේ සමහල්ලාවට ධර්ම ඉගෙන මේකත් කරන්න පුළුවන්, මේකත් කරන්න පුළුවන්. අපි අපේ උත්සාහ කරන්නේ අලුතෙන්. හැම එකක්ම ගුරුවරයා කියලා දීලා නෙවෙයිනේ. බණකට ඇහෙනවා මෙහෙම කරන්න පුළුවන්. ඒක මේ වුණා අපි පරිපදිනවා. මේ නයි ලෝකෙ පිළිපැද්ද නැද්ද? අදාළ නැහෙනි. ඒ හාමුදුරුවෝ කියන හාමුදුරුවෝ පිළිපදිනවා නැද්ද කියලා අදාළ නැහෙනි. පන්සිල් කැඩුවොත් මේක ආදීනව කියලා කියනවා. සතියේ පිහිටෙව්වොත් මේක ආනිසංශ කියලා කියනවා. මෙහෙම කරොත් භාවනා, ඒ හාමුදුරුවෝ ධානයක් ලැබෙද නැද්ද? අදාළ නැහෙනි. තමන් වැඩුවොත් තමන්ට ධානය ලැබෙනවනේ. ඒක අදාළ නැහෙනි. ඒ නිසා පරියා ප්‍රතිපත්තිය අතර, ඒකින් ප්‍රතිපත්තිය ලඝු කරනවා නෙවෙයි, ප්‍රතිපත්තිය තමයි අපේ ඉලක්කය. ඒකට ප්‍රතිවේදී අවසානයේ මේක ප්‍රතිපත්ති පුරන්නට ඕනේ. නමුත් මේකේ මූලය අර තැන තියෙනවා කියන එක. ඒ නිසා ශ්‍රාවකයාගේ යුතුකම තමයි තමන්ට ලැබිච්ච මේ පරාර්ථ පණිවිඩය තමන්ගේ ජීවිතයට ඇඳාගෙන පුළුවන් තරම් පුරුදු කරමින්. අපිට මේ 2500කට පස්සෙත් වාසනාව තිබුණේ, 2500ක ලොකු කාලයක් වෙනතුනේ. බුදුන් පිරිනුවන් පෑලා ඒ වර්ෂ ගානට වඩා බලන්න පරම්පරාවකට වැඩගත් වෙන්නේ ඒකයි. යුග කීයක් ගිහිල්ලාද? පුරුෂ යුග කීයක් ගිහිල්ලාද? සීයා, තාත්තා, පුතා, මුණුපුරා ඔහොම ඔහොම ගත්තොත් වික්ෂුන් වහන්සේලාගේ එක දරුවෝ නැති නිසා එහෙම හදන්න බැයි. ගෝල ගුරු ගෝල පරපුර ගන්න බෑ. නැත්නම් හිතන්නකෝ ගිහි මිනිස්ස ලීනියෙජ් එකක් හැදුවා කියලා, ඒක පැරලලී ඒකට සමාන්තරව අපිට මිනිස්සු කීයක් ගිහිල්ලාද දැන් අපි මෙතනට එනකොට? පරපුරක් හිතන්නේ. අශෝකගෙන් ආව පරපුර හරි කාගේ හරි ආව පරපුර ගැන හිතන්නේ. පරම්පරක් කීයක් ගිලද? ලොකු ප්‍රමාණයක් පිටත. ලොකු ප්‍රමාණයක් ගිල දෙන. ඒ පරපුරු යම් කියන්නේ 100ක්කට ආසන 100ක් නැති වෙන්න පුළුවන්. 50ක් 60ක් සමහර 70ක් 80ක් වගේ පරපුරු ගිහිල්ලා තියෙනවා මේ. මේ අතින් අතර මේ කාලයක් තිස්සේ. එතන මේ පරපුරු 70ක් 70ක් මේක අරගෙන එන්නට පරපුරක් අවුරුදු 20ක් කියලා ගත්තොත් ඒත් 100ක එතකොට 100ක වැඩි. 30ක් කියලා ගත්තොත් එතකොට 100ක් වෙන ගණන් ගහලා බලන්න. එතකොට අපි තුමු 80ක් 90ක් 100ක් ආවා කියලා පරපුරවල් මේ පරපුරු 100කට පස්සේ ඉපදිලත් මේ මනුලව මේ ධර්මය පිළිපදින්නට තාම අවකාශ තියෙන කොච්චර වාසනද නේ කාටද මේ ක්‍රීඩ මේක මෙච්චර කල අරන් ආව පිරිසට සාදුකාර දෙන්න වෙනවා අපිට. එහෙමනම් අපිට යුතුයකමක් තියෙනවා. අපිත් පිළිපදින අතරතුරේදී මේ ධර්මය තව ඉදිරියට යන්න තවත් පරපුරු 100කට 200කට මේ ධර්මය යනවනම් හොඳයි නේද? එනිසා මොග්ගල්ලාන ටීකාවේ දක්වලා තියෙනවා සච්චම් පුනපි සච්චම්පි බුජ මුක්කිප උච්චති. මේ කරුණ සත්‍යයක් නැවත නැවත කියමි සත්‍යයක් අත් දෙක උස්සලා කියමි සත්‍යයක්. යමෙකුට පරාර්ථය නොමැතිනම් ආත්මාර්ථය නොමැත. ඒක සියල්ලෙන් සියල්ල හිතන්න එපා. පසේ බුදුවරුන්ට කැලේ ඉන රහතන් වහන්සේට ආදේශ කරලා මේකෙන් අදහස් කරන්නේ පරාර්ථය අපි සිද්ධ කරනවා නම් මේ ධර්මය අරගෙන යනවා නම් මේ ධර්මයේ ඉදිරියට අරගෙන යනවා නම් ඒක තමයි ප්‍රධානම දේ. පරාර්ථය ධර්මයේ ඉදිරියට අරගෙන යන්නේ මොකද කියලා. ධර්මය අරගෙන යනකොට බෙදා දෙනකොට ලොකු දෙයක් තමන්ගේ ජීවිතේට අනිවාර්යෙන් සිද්ධ වෙනවා. තමන් පිළි නොපැද්දත් මතක තියාගන්න. ඒ ධර්මය ආරක්ෂා කිරීමෙන් ධර්මයේ ඉදිරියට ගෙන යෑමෙන්ම ඒ අපරාර්ථ පණවිඩය ලෝකයට දීමෙන්ම රැස් වෙනවා මහා කුසලයක්. ඒක ප්‍රතිපදාවේ අංගයක් පිංගතුනි. මෙහෙම තේරුම් ගන්න. පරාර්ථය සිද්ධ කරනකොට බණ කියනවනේ, බණ රකින්නවනේ. දැන් හිතන්න කිසිම පිළිවෙතක් පුරන්නේ නැති ස්වාමීන් වහන්සේ කෙනෙක් බණක් කියනවා කියලා. මොකද හිතන්නේ? මේ බණ කියන වෙලාවේ මොන හිතක්ද උන්වහන්සේට පහළවන්නේ? ඒ බණ කියන වෙලාවේ උන්වහන්සේගේ මනස වැඩ කරන්නේ කොහොමද? කුසලද අකුසලද? පරමාර්ථ දේශනාවක් කරා නම් නුවණින් ස්පර්ශ කරන්නේ පරමාර්ථද මොනවද? විපරීත ධම්මද සත්‍ය ධර්මද? පැයක්මාරක් බණ කිව්වොත් මේ පැයමාරේ උන්වහන්සේගේ මනස මේ ගැඹුරු ධර්මයේ ගිලිලා නෙවෙයිද තියෙන්නේ? මේක උන්වහන්සේගේ ආත්මార్థය. ඒකෙන් රැස් වෙන කුසලය, ඒ කුසල ශක්තිය, සසරට හේතු වෙන උපකාරය, කල්යාණ මිත්‍රයන් ලැබීමට, සම්මා දිට්ඨිය ලැබීමට. එනිසා මේ පරාර්ථය සිද්ධ කරනකොට ආත්මාර්ථය සිද්ධ වෙනවා පින්වතුන්. කලින් වාක්‍යයේ කිව්වේ පරාර්ථය නැත්නම් ආත්මාර්ථය නේ. ඒකත් මෙහෙමත් තේරුම් ගන්න. පරාර්ථය තියෙන කෙනා ධර්මය අරගෙන යනවා වගේම තවත් ඒ වාක්‍ය නැත්නම් කෙනෙක් ආගියු කරන්න පුළුවන්. ඒක මතක තියාගන්න. සීලයක් රකින්නවා අනිවාර්යයි. සීලයක් පරාර්ථය ධර්මයට අමතරව දේශනා කිරීමට. සීලේ රැකෙනකොට ඒක පරාර්ථය. මොකද අන් අයට සිතක් සීලේ නැමැති පරාර්ථය නැහැ කියන්නේ ආත්මార్థය කරගන්න නැහැ කියන එකනේ. ඒකෙන් තේරුම් ගන්න. පරාර්ථේ නැත්නම් ආත්මార్థේ නැහැ. ඒ වගේ අර්ථයකින් තේරුම් ගන්න. හැබැයි මතක තියාගන්න පරාර්ථය සිද්ධ කරනකොට ඒ කාන්තෙන් ආත්මార్థේ සිද්ධ වෙනවා. ඒ මොහොතේ හෝ සිද්ධ වෙනවා. පරාර්ථය සිද්ධ කරන මොහොතේ හෝ සිද්ධ වෙනවා. ඒ නිසා කිසිදු වෙලාවක පරාර්ථයට මැලිවන්නට එපා. ඉතින් අද ධර්මදේශනාව මේ සිද්ධ කරන්නට යෙදුනේ විශේෂයෙන්ම අලුත් අවුරුද්දේ අන්තර්ජාතික ථේරවාද ධර්මායතනයේ ප්‍රධාන මේ මහා සංඝ රත්නයට උපකාර කරන පිරිසට මේ වර්ෂයේ පුරාවට සිදු කරපු උපකාරයන්ට පුණ්‍යානුමෝදනාත් කරන ශීර්ෂය. මේ පිරිස හැමෝම මතක තියාගන්නට ඕනේ මේ ආයතනයේ වේවා තව ආයතන වේවා මහා සංඝ රත්නයට සිල් ගුණ පුරන්නට ධර්මයේ ඉගෙන ගන්නට ධර්මයේ ප්‍රචාරණයට උදව් කරනවා යනු අර බුදුන්ගේ වචනේ ඉදිරියට අරගෙන යෑමක් මේක තමයි උප්පරිම පරාර්ථය පින්වතුනි. ඔබ බණ නොකීවත් බණ කියන එක බණ ප්‍රචාරය කරලා දෙනවනම් බණ කියන ස්වාමීන් වහන්සේලාගේ බණ අනුන්ට අහන්න දෙනවනම් දවසක අනාගතයේ බණ කියන්නට සුදුසු ස්වාමීන් වහන්සේලා හැදෙන්නට උපකාර කරනවනම් ඒවට විධිවිධාන සලසනවනම් නෛතිකව භෞතිකව සෞඛ්‍ය අංශයෙන් ආහාර පාන වලින් අවශ්‍ය පරිස්කාර වලින් රැකවරණයෙන් ආරක්ෂාවෙන් මේ හැම එකකින්ම අර බුදුන්ගේ වචනය අවවාදයේ පරාර්ථ දේශනාව තමයි ලෝකයට ආරක්ෂා කරලා දෙන්නේ. ඒක අද ඒ පොඩි ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් ඒක නොකියුණාට අනාගතයේ කියවෙනවා. ඒ ස්වාමීන් වහන්සේ කෙනෙක් ඒක පොතක් ලිව්වොත් උන්වහන්සේලා ඒක දරාගෙන තව ශිෂ්‍යයට නිහඬව කියලා දුන්නොත් මේ හැම එකටම පදනම තමයි හැදිලා තියෙන්නේ. එනිසා මහා සංඝයාට ධර්මයේ ඉගෙනීමට ධර්මයේ පුරුදු කිරීමට ධර්මයේ පුහුණු කිරීමට සිල් ගුණ පිරීමට ධර්මයේ දේශනා කිරීමට විධිවිධාන සලසා දෙනවා යනු පින්වතුනි අර බුදුන්ගේ පරාර්ථ වචනය තව බොහෝ කල් ලෝකේ පැවතීමට උපකාර කිරීමක් දීපංකර පාදමූලයේ ඇති කරගත් සුමේද තාපසයන්ගේ ආධ්‍යාසය තාමත් ක්‍රියාත්මකයි. මේක ක්‍රෙඩිට් එක එන්නේ අපිට නෙවෙයි. ඒක මම ඉස්සර මුලින් පටන් ගත්තේ ඒකයි අපි. මේ ක්‍රෙඩිට් එක අපිටවත් ඔබටවත් නෙවෙයි. මේක රදුන්ගේ අණ. මේ තමයි බුදුන්ගේ අණ. බුදුන්ගේ ආඥාව, බුදුන්ගේ දේශනාව මේ අරගෙන ඉන්නේ. ඒක ආරම්භ වුණේ සුමේද තාපස මූලයේදී. එක පුද්ගලයෙක්ගේ මහා විශිෂ්ට සංකල්පනාවක්. ඊටත් పూర్වෙහි අනියත කාලෙදී දීර්ඝ කාලයක් කවදා හෝ මේ සිතවිල්ල ඇති වෙච්ච මොහොතේ පටන් ඒ ආපු ගමනේ ආධ්‍යාසේ මල්පල ගැන්වීම බෝධි මණ්ඩලයේ දා සිද්ධ වුණා. ඒ තමයි තමන්ගේ ආභෝධයේ පදනම හදාගත්තා. ආ පරාර්ථය ආරම්භ වුණා බරණැස ඉසිපතන මිගදායේ. ඒකනේ උදානේ ප්‍රකාශ කරේ පළවෙනි ශ්‍රාවකයා ධර්මය ආභෝධ කරා. වෙන කිසිදු ශ්‍රාවකෙට කරපු නැති උදානේ අතන අඤ්ඤාසි වත භෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසි වත භෝ කොණ්ඩඤ්ඤෝ මගේ ධර්මය මේ කොණ්ඩඤ්ඤ අවබෝධ කළා කියලා දෙපාරක් උදාන යනවනේ. උදාන් ප්‍රකාශ කරානේ. ඇයි මේ? මේකට තමයි මම ආවේ. මම අවබෝධ කරා මගේ කෘත්‍ය නිමයි බෝධි මණ්ඩලයේදී සත් සතිය සුවසේ ගත කළා. තමන්ගේ කාලය ඒ තමයි තමන්ගේ සැපය තමන්ගේ විමුක්තිය. ඊට පස්සේ අවුරුදු 45ම අන්නය වෙනුයි. ආරම්භය ලිට්මස් පරීක්ෂාව සිද්ධ වෙච්ච තැන බණ කීවා පස් දිනෙක්ට බ්‍රහ්මියොත් අහන් හිටියා. ඔවුන්ට අවබෝධ වුණා මේ පස් දෙනාගේ මනුලොව නිපදුනේ මනුලොව මේ පස් දෙනාගෙන් කෙනෙක් පහෙන් එකයි හැබැයි කමක් නැහැ එක්කෙනෙක් මේක අවබෝධ කරා. එදා උදානේ ප්‍රකාශ කරේ කොණ්ණඤ්ඤට තේරුණා, කොණ්ණඤ්ඤට තේරුණා. ඒකයි වෙන්න සරලව කිව්වේ. මම අවබෝධ කරපු දේ මෙන්න මෙයාට නම් තේරුණා. අනිත් අයට ඒකනොත් වෙන්න ඇති උසහාය අපිත් කරගන්නට ඕනේ. මොකද තේරලා සරලව තේරුණා, ගැඹුරට ගියේ නැහැ. ඒ දිනක දවස් හතරේ මහන්සි වුණා බුදුහාමුදුරු ළඟට ගිහිල්ලා කමඨහන් සුද්ධ කරමින් ඉරදීෙන් වැඩම කරලා එහෙම තමයි දවස් හතරක් ගියා මේ දිනා හතර දිනා ගොඩ දා. ඊ ආපු ගමනේ උනාසගේ වචනය තමයි පරාර්ථය, දේශ පරාර්ථ දේශනාව. ඒක තාම අරගෙන යනවා. අපි වෙනකන් මේක අරගෙන ආවා, අපෙන් පස්සෙත් මේක ඉදිරියට යන්නට ඕනි. සමහරු මේක බොහෝ කල දීර්ඝ කාලයක් පවතින්නට උපකාරයි. ඒ සංගායනා කරපු උත්තමයෝ අපේ ශාසනේ. ධර්මයේ සංගායනා කරපු ස්වාමින් වහන්සේලා කරපු සේවය. පළවෙනි සංගායනාව, දෙවෙනි සංගායනාව, තුන්වෙනි සංගායනාව. සාසන අර්බුද මැඩලමින් මේක ඇති කරන පළවෙනි සංගායනාවේ එක වෙනම කියන වෙනම බණ ඒවා. ඒ ඇති කරපු පදනම සියල්ල කැටි කරලා විසිරෙන්න දෙන්නේ නැතුව ආනන්ද ස්වාමින් වහන්සේ, උපාලි ස්වාමින් වහන්සේලා ජීවත් වෙලා ඉන්නකොට මේ ධර්මයේ කැටි කරලා බානක පරපුර වලට දීලා මේ විසිරිලා තිබිච්ච නැත්තම් පිළිවෙලක් නැතුව තිබිච්ච ධර්මයේ කැටි කරලා අපිට අද ඉගෙන ගන්න පුළුවන් මට හදලා දුන්නා. දෙවෙනි සංගායනයේ සාසනයේ අර්බුදයේ පැන නගිනකොට එක්සත් කරන්නට සංගායනා කළ ධර්මය රැකලා දුන්නා. තුන්වෙනි සංගායි තාමල් විශාල අර්බුදයකට සාසනයේ පත් වෙලා තියෙනකොට මේකේ පිරිසක් එකතු කරගෙන මේ ධර්මය රැකලා දුන්නා. රටවල් 9කට මේක ප්‍රචාරය කළා. ලංකාවේදී 4වෙනි සංගායනාවේදී මේක තවදුරටත් මුඛ පරම්පරාවෙන් අරන් එන්නට බැරි බව දැනගෙන මේක ග්‍රන්ථාරූඪ කරලා දුන්නා. 5වෙනි සංගායනාව බුරුමේදී ස්වාමී ඒ මින්ඩෝන් රජුරෝ ඒ නානා මැනුස්ක්‍රිප්ට්ස් බුරුමේ තියෙනකොට එක අදහසකට ගේන්න මේක සංගායනා කරලා රජගෙදර ගලේ කෙටුවා. හැමදාම කවදාවත් විනාශ නොවේවා කියලා. දීර්ඝ කාලයක් විනාශ නොවේවා. 6වෙනි සංගායනාවේදී ලෝකෙම සංඝයා එකතු කරලා බුරුම රට යැංගුන් නුවරදී මේක තාම විශිෂ්ටාකාරයෙන් සංගායනා කරා. ඒ සංගායනාව අපිට අද ඉතිරිලා තියෙනවා. ඒ තෙරුන් වහන්සේලා කරපු පරිශ්‍රමයේ කැපකිරීම තුළ තමයි මේ ශාසන ඉදිරියේ අපි චට්ට සංගායනා පොත පිටකය අටුවාව බය නැතුව අරන් බලන්නේ අපිට හිතර වැඩ කරනවා. 2000ක් ස්වාමින් වහන්සේලා අතින් සංග්‍රහිත වෙච්ච පොතක් මේක. ඒ විශ්වාසය අපිට තියෙනවා. ඒ වගේම ඒ කාලවලදී මේ ධර්මයේ ප්‍රචාරණය කරන විභාග ක්‍රම ඇති කරවල බුරුම රටේ ලංකාවේ පිරිවෙන් අධ්‍යාපනයේ දියුණු කරලා මේ ප්‍රබෝධයේ කලින් කලට තෙරුන් වහන්සේලා ඇති කරවනවා. මේ විදිහට තමයි මේ ශාසනය ඉදිරියට යන්නේ පින්වතුනි. කලින් කලට පුරුෂයෝ පහළ මේක ඉදිරියට අරගෙන යන්නට කටයුතු සලස්සනවා. මේ සියලු දෙනාම කරන්නේ සිද්ධාර්ථ ගෞතම තථාගතයන් වහන්සේගේ පරාර්ථ දේශනාව ඉදිරියට අරගෙන යන එක. ඒ ඉදිරියට අරගෙන යෑමේ භාර ධූර වගකීම තියෙන මහා සංඝයාට තමනුත් ගුණධර්ම පූර්ණය කරමින් ඒ වචනේ ඉදිරියට අරගෙන යන්නට ඒක උන්වහන්සේලාට තනියම කරන්නට බැහැ. ඒ උපකාරය තමයි ගිහියන් විසින් කී සිද්ධ කරන්නේ. හැබැයි ඕන් හොඳට මතක තියාගන්නට ඕනි. ඔවුන්ගේ උපකාරය ස්වාමින් වහන්සේලට ආත්මාර්ථය සිද්ධ කර ගැනීමට මෙන්ම මේ ධර්මය බොහෝ කල පැවතිලා අපේ අනාගත පරපුර වලටත් රක්ෂා කිරීමේ පිනට කුසලයට තමයි ඔබ සෑම දෙනාම අත ගහලා තියෙන්නේ. මහා සංඝයාට කුටිසෙනසුන් පූජා කළත්, සිවුරු පිළිකර පූජා කළත්, ආහාර පූජා කළත්, බෙහෙත් පූජා කරත්, අවශේෂ පරිෂ්කාර පූජා කළත්, නිරෝගී සම්පතට උපකාර කරත්, නෛතික ආරක්ෂාව සලසා දුන්නත්, භෞතිකව ආරක්ෂාව සලසා දුන්නත්, මේ කවර හෝ ක්‍රමයකින් මේ සියලු දේ සිද්ධ කිරීමෙන් ඔබ සෑම දෙනාම සිදු කරන්නේ තථාගතයන් වහන්සේගේ පරාර්ථ පණිවිඩය බොහෝ කල ලෝකයේ තුල පවතින්නට විධිවිධාන සලසන එක. ඒ නිසා ගිය අවුරුද්දය ඇතුළෙත් බොහෝ කාලයක පටන් මේ මහා සංඝ රත්නයේ උපකාර කරන හැම දිනාම නැවත 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 සිත සිතා සතුට වෙන්න අප කරලා තියෙන්නේ මේ තථාගතයන් වහන්සේගේ පරාර්ථ දේශනාව තවත් බොහෝ කල ලෝකයේ තුල පවත්වන්නට කටයුතු කිරීමක්, ඒට උපකාර කිරීමක්. ඒ දේශනාව ඉදිරියට පැවැත්වීමට අප සෑම දිනාටම ශක්තිය, ධෛර්යය, නුවණ තව තවත් ලැබේවා. ඒ පරාර්ථ චර්යාව තුළින් අපගේ ආත්මාර්ථයත් ළඟා කරගෙන ඒ තථාගතයන් වහන්සේ පෙන්වා වදාළ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරන්නට සියලුම ශක්තිය, ධෛර්යය ලැබේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා පිහිටුවාගෙන අද දවසේදී මේ විශේෂ ධර්ම දේශනාව සිද්ධ කරන්නට යෙදුනේ. හැම අවුරුද්දකම සිද්ධ කරන්නා වගේ විශේෂ ආරාධනාවක් හේතු කරගෙන අන්තර්ජාතික තේරවාද ධර්මායතනයට ඉතාම කැපවීමෙන් උපකාර කරන අපේ දිලුව දිසානායක මෙතනියගේ අදහසක්, සංකල්පනාවක් ලෙස ආරාධනාව සිද්ධ කරන්නට යෙදුනා. ස්වාමීන් වහන්සේ ආයතනයේ අභිවෘද්ධිය සඳහා බොහෝ දායක දායිකාවන් කැප වෙනවා. ඉතින් වර්ෂයක් අවසානයේදී අලුත් වර්ෂයක් එළඹෙනකොට ඒ පිරිසට මේ සිදු කරන සාසනික සේවය, උපකාරය සිහිගන්වමින් මේ වර්ෂයේ පුරාවට සිද්ධ කළා වූ සියලුම කුසලයන් තව තවත් උත්කෘෂ්ට කර ගැනීමට ධර්ම දේශනාවක් සිද්ධ කරන ලෙසට ආරාධනාව සිද්ධ කළා. ඉතින් හැම වර්ෂයේම සිද්ධ කරන්නා වගේ මේ වර්ෂයේදීත් අද ජනවාරි 8 වෙනි දින මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නට යෙදුණා. ඉතින් අපි විශේෂයෙන් ආශිර්වාද සිද්ධ කරනවා අන්තර්ජාතික තේරවාද ධර්මායතනයේ දායකත්වයේ දරුවා වූ, නම් වශයෙන් කියන්න ගියොත් ඉතාම දීර්ඝ පිරිසක් ඉන්නවා පොදුවේ සඳහන් කරොත්. ඒ සියලුම දායකයන්ට අපි විශේෂයෙන් ආශිර්වාද කරනවා. විශේෂයෙන් මුලින්ම මතක් කරන්නට ඕනේ අන්තර්ජාතික තේරවාද ධර්මායතනයේ පිහිටවපු දවසේ පටන්ම සමහා සංගරත්නය රැකබලාගෙන කටයුතු කරන්නට යෙදුණු අපේ ෂේම භූමි සංසදය තමයි මේ ධර්මායතනයේ ප්‍රධාන දායක ස්වභාව ලෙස කටයුතු සිද්ධ කරන්නේ. ඉතින් වර්තමානයේ අපේ මහාචාර්ය රංජනී ගමගේ මෙතනිය ප්‍රධාන කරගෙන අපේ උපේන්ද්‍ර රාජපක්ෂ මහත්මා, රංග කලන්සූරිය මහත්මා, ඒ වගේම කමාජ් වණිකසූරිය මහත්මා, අපේ අමිත ගමගේ මහත්මා, ප්‍රියන්තේක නායක මහත්මා, ඒ වගේම චන්ද්‍රකීර්ති බණ්ඩාර මහත්මා, ඉන්දික ගුණතිලක සහ ලාල් පෙරේරා මහත්මා කියන මේ පිරිසගේ සහභාගීත්වයෙන්, එකමුතුවෙන් තමයි මහා සංඝයා සමග එකතු වෙලා මේ සියලු කටයුතු සිද්ධ කරන්නේ. ඔවුන්ගේ ඒ පදනම, ආරක්ෂාව, ඒ රැකවරණය, මග පෙන්වීම මත තමයි අනිත් සියලුම ඉදිකිරීම් කටයුතු, ඒ වගේම මේ ආයතනයේ දියුණුවට පදනම සකස් වෙලා තියෙන්නේ. මුල් කාලයේ පටන්ම ඒ ෂේම භූමි සංසදයේ විසින් මහා සංඝරත්නයේ රැකබලා ගනිමින්, මාර්ගෝපදේශකත්වයේ ලබා දෙමින් සිදු කරන්නට යෙදුනා. ඉතින් ඒ දායක සභාවේ සියලු දෙනාටම, සභාපතිතුමිය ඇතුළු සියලු දෙනාටම අපි ආශිර්වාද කරනවා. මේ මහා සංඝරත්නයේ රැකබලා ගනිමින් ධර්මය පෝෂණය, ධර්මය චිරාත් කාලයක් පවත්වන්නට ඒ කරන්නා වූ භෞතික වශයෙන්ද, නෛතික වශයෙන්ද සිදු කරන්නා වූ සියලුම කැපකිරීම් හැම දිනාගේම මෙලව දියුණුව පිණිස, පරලොව සුගතිය පිණිස, කෙලවර නිවන පිණිසම හේතු වේවා කියලා අපි විශේෂයෙන් ආශිර්වාද සිද්ධ කරනවා. ඒ වගේම මේ අන්තර්ජාතික තේරවාද ධර්මායතනයට දිනපතා, සතිපතා, මාසපතා සියලු උපකාර කරන, දායකත්වයේ දරා දෙන, ආහාර පාන වලින් අනුග්‍රහ කරන ඒ නානා සංවිධානවල නානා පිරිස් බොහෝ දෙනා උපකාර සිද්ධ කරනවා. විශේෂයෙන් මතක් කරන්නට ඕනේ IIT බිල්ඩින් ගෲප් එකනොත් බොහෝ පිරිසක් ඒ සඳහා උපකාර කළා. ඒ වගේම තවත් ධම්මපාසාද, ඒ වගේම භික්ෂු සුරක්ෂාදී වූ තවත් නම් කියන්නට මට සිහි වෙන්නේ නැති වුණාට තවත් බොහෝ කණ්ඩායම් විසින් මේ ධර්මායතනයේ සඳහා සියලු ආධාර උපකාර ආදී සිද්ධ කරනවා. ඒ වගේම දිනපතා දාන පූජා කිරීම සිද්ධ කරනවා. සිව්පසයෙන් අනුග්‍රහ සිද්ධ කරනවා. ස්වාමීන් වහන්සේලාගේ සෞඛ්‍ය කටයුතු බලා කරනවා. සමහර මහත්මයන් ඉතා ඉතාම විශාල ධනවයන් යෙදමින් ඒ අසෞඛ්‍ය කටයුතු ආරක්ෂණ කටයුතු සිද්ධ කරනවා. ඉතින් ඒ සියලු දෙනාටම පොදුවේ අපි ආශිර්වාද කරනවා. සෑම දෙනාගේම ඒ දානමය වූද ඒ සියලු පුණ්‍ය කර්මයෝ හැම දෙනාටම මෙලව දියුණුව පිණිස හේතු වේවා, පරලොව සුගතිය පිණිස හේතු වේවා, කෙලවර නිවන පිණිස හේතු වේවා කියලා අපි ආශිර්වාද සිද්ධ කරනවා. ඒ වගේම අන්තර්ජාතික තේරවාද ධර්මායතනයේ මහා සංඝයා සමගම වැඩ ඉඳිමින් වාසය කරමින් ඒ කටයුතු සිද්ධ කරන කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් ලැබේවා. තව තවත් සංඝපස්ථාන සිදු කරගෙන යන්නට සියලු ශක්තිය ධෛර්යය වාසනාව නුවඩුව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් විශේෂයෙන්ම අද දවසේ මේ ධර්ම දේශනාවටත් ආරාධනා කරමින් ඒ අන්තර්ජාතික තේරවාද ධර්මායතනයේ වැඩ කටයුතු වලට ඉතාම මහඟු උපකාරයක් කරමින් අපේ ලොකු ස්වාමින් වහන්සේ පටන් සියලුම ස්වාමින් වහන්සේලාට ඉතාම කැපවීමෙන් උපකාර කරන ඔස්ට්‍රේලියාවේ පදිංචි අපේ දිලූ දිසානායක මැතිනියටත් විශේෂයෙන් අපි ආශිර්වාද සිද්ධ කරනවා. තමන් බොහෝ කාලයක පටන්ම මහා සංඝරත්නය වෙනුවෙන් ස්වාමින් වහන්සේලා වෙනුවෙන් ආයතනය වෙනුවෙන් සිදු කරා වූ කැපකිරීම මහා සංඝයා වෙනුවෙන් අපි විශේෂයෙන්ම අගය කිරීමට ලක් කරනවා. ඉතින් එතුමියටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් අභිවර්ධනය වී තව තවත් ශාසනික සේවාව ඉතාම උත්කෘෂ්ට අන්දමින් සිද්ධ කරගෙන ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙන්නටම කුසලයේ උපනිශ්‍රේ වේවා කියලා අපි ආශිර්වාද සිද්ධ කරනවා. ඉතින් අවසාන වශයෙන් සමහර පොදුවේ සියලුම උපකාර කරන හැම සියලු දෙනාටමත් කාර්ය මණ්ඩලයේ හැම සියලු දෙනාගේමත් නමින් මිය පරලොව ගිය සියලු ඥාති වර්ගයාද ඔබ සෑම දෙනාම සිද්ධ කළා වූ සිද්ධ කරන්නා වූ මේ සියලුම පින්කම් සාදු සාදු කියා අනුමෝදන් වේවා. අනුමෝදන් වීමෙන් විශේෂයෙන් අපි සිහිපත් කරන්නට ඕනේ කරුණක් තමයි මේ සියලු කටයුතු සිද්ධ කරන්නට හැකියාව ලැබුණේ මේ භූමිය පූජා කරා වූ අපේ චන්ද්‍රකීර්ති බණ්ඩාර මහත්මාගේ ඒ අපේ වන්නිනායක මෙතනිය ඒ වගේම චන්ද්‍රකීර්ති මහතාගේ බිරිඳ ඇතුළු පවුලේ හැම දෙනාගේම දායකත්වයෙන් ඒ ඉඩම පූජා නොකරුණා නම් මේ කිසිදු කටයුත්තක් මේ භූමියේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අපි හැම දිනාම සිද්ධ කරන්නා වූ පින් ඒ පින්වත් හැම දිනාම කළා වූ පූජාව මත වඳලා තමයි සිද්ධ කරන්නේ. ඒ පවුලේ හැම දිනාම අපි නිතිපතා සිහිපත් කරනවා. උන් සියලු දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් ලැබිලා තව තවත් උතුම් ලෙස බුද්ධ ශාසනය උපකාර කරගෙන ගුණධර්ම පූර්ණණය කරගෙන ඒ පවුලේ දරුවන් හැම සියලු දෙනාටම මෙලව දියුණුව සිද්ධ වේවා, පරලොව සුගතිය කෙලවර නිවන සාක්ෂාත් කරගන්ට ලැබේවා කියලා විශේෂයෙන් අපි ආශිර්වාද සිද්ධ කරනවා. විශේෂයෙන්ම අනුග්‍රහ කරන්නට සිහිකිරීමක් කළොත් එහෙම මේ ධර්මායතනේ ආරම්භ කරාට පසු මේ කටයුතු සිද්ධ කරගෙන යාමට මහාඟු පිටිවහලක් ආරම්භයක් ලෙස අපිට ලැබුණේ එවකට ශ්‍රී ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ධනරජේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මාගේ දායකත්වය නැත්නම් අනුග්‍රහය සහ ඒ උපකාරය නිසා ඒ මූලිකත්වය අපිට ලැබුණා. ඒ වගේම මේ ප්‍රදේශයේ බොහෝ දෙනාගේ අනුග්‍රහ රැකවරණ ලැබෙන්නට එතුමාගේ පැමිණීමත් අපිට උපකාර වුණා. ඉතින් එතුමාටත් අපි නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් ප්‍රාර්ථනා කරනවා. එතුමාගේ මෙලව දියුණුව පරලොව සුගතිය කෙරවර නිවන සාක්ෂාත් කරගන්නට මේ අපිත් මහා සංඝරයා වශයෙන් අපි නිති ආශිර්වාද සිද්ධ කරනවා. ඉතින් අවශේෂ වශයෙන් මේ ආයතනයේ දියුණුව සඳහා ඒ යුගවලදී ඒ කාලවලදී උපකාර කරා වූ සෑම සියලු දෙනාම පොදුවේම සමහර පින්වතුන් විහාර සඳහා බොහෝ වෙහෙස ධනවයන් සිද්ධ කරන්නට යෙදුනා, සෞඛ්‍ය සඳහා ධනවයන් සිද්ධ කරන්නට යෙදුනා, ඒ වගේම නොයෙකුත් ආකාරයෙන් ඉදිකිරීම ආදී කටයුතු වලට දායකත්වය දෙන්නට යෙදුනායි හැම දෙනාම අපි සිහිපත් කරනවා. විශේෂයෙන් මතක් කරන්නට ඕනේ ඒ සියලුම කටයුතු සිද්ධ කරනකොට මේ ප්‍රදේශයේ වාසය කරන ඒ ජනතාවගෙන් ලැබුණා උපකාරය ග්‍රමවාසී හැම දෙනාමත් ඒ රැකවරණය ලබා දෙමින් ඉදිකිරීම වලට සහභාගී වීමෙන් කටයුතු කරයි. සියලු දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් නුවඩුව ලැබේවා කියලා අපි විශේෂයෙන් ආශිර්වාද කරනවා. ඉතින් අපේ ලොකු ස්වාමින් වහන්සේ ප්‍රධාන කොට ඇති ආචාර්ය මණ්ඩලයේ හැම ස්වාමින් වහන්සේටමත් වැක්කොස්කුඩ ස්වාමින් වහන්සේ වැනි ආයතනයේ දියුණුව පිණිස කැපවුණු අපේ තිලෝකානන්ද ස්වාමින් වහන්සේ වැනි හැම සියලු දෙනාමත් අපි විශේෂයෙන් සිහිපත් කරනවා. කරන උන්වහන්සේලාගේ සියලුම ආධ්‍යාත්මික කටයුතු දියුණු කරගෙන සිල් ගුණ පූර්ණේ කරගන්නට අපගේ මේ ධර්ම දේශනාවේ කුසලයත් පින්වත් හැමදෙනාගේම කුසලොත් උපනිශ්‍රය වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් අවසාන වශයෙන් පින්වත් හැමදෙනාගේම නමින්මිය පරලොව ගිය ඥාති වර්ගයා පින් අනුමෝදන් වෙත්වා, දුකටපත් වූ දුකෙන් අත මිදෙත්වා, සැපයටපත් වූ සැපෙන් අභිවර්ධනේ වී කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. ආත්මාරක්ෂක වූද, ලෝකපාලක වූද, විශේෂයෙන්ම සෙනසුනට අධිග්‍රහිත වූද සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගේ බොහෝ උපකාර අප හැමෝටම තියෙනවා. ඉතින් ඒ සියලු දිව්‍ය රාජ මණ්ඩලය මේ සියලු පින් අනුමෝදන් වෙත්වා, ධර්ම දේශනාමය කුසලයේ පින්වත් හැම දෙනාගේම කුසල අනුමෝදන් වීමෙන් දෙවියෝද දිව්‍යමය ආයු වර්ණ සැප බල ප්‍රඥාවන්ගෙන් වැඩෙත්වා, බුද්ධ ශාසනයේද චිරාත් කාලයක් ආරක්ෂා කොට දෙවියෝද ප්‍රාර්ථනීය බෝධි ඥාන වලින් නිවනින්ම සැනසෙත්වා කියලා විශේෂයෙන් පින් අනුමෝදන් සිද්ධ කරනවා. ඒ වගේම හිතාහිත තම දහස් සකල ලෝක සත්වයා මේ පින් අනුමෝදන් වීමෙන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, මිසදිටු ගත්තෝ සමිදිටු වෙත්වා, තිසරණ සරණ යෙත්වා, කෙලවර නිවනින්ම සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. අවසාන වශයෙන් දායකත්වයේ දරුවා වූ අපේ ශේම් භූමි සංසදයේ දායක සභාව ප්‍රධාන කොට ඇති ඒ සියලුම දායක කාරකාදී හැම දිනාමත් අද දේශනාවට ආරාධනා කරා වූ පින්වත් හැම දිනාමත්, දේශනා පටිගත කිරීම ප්‍රචාරණය කරයම් කරා වූ හැම දිනාමත්, ධර්මායතනයේ සේවය කරන හැම සියලු දිනාටමත්, උපකාර කරන හැම දිනාටමත්, ඒ වගේම ධර්ම ශ්‍රවණය කළා වූ හැම සියලු දිනාටමත්, ස්වාමීන් වහන්සේලා සියලු දිනාටමත් මම පොදු වූ ආශිර්වාද කරනවා. හැම දිනාගේම ජීවිතවලට සෙතක් ශාන්තියක් යහපතක් අභිවෘද්ධියක්ම සිද්ධ වේවා. කරන කියන රැකී රක්ෂා කටයුතු, ගේදොර වැඩ කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, පුරණ ගුණධර්ම කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. හෙළන හුස්ම රැල්ලක් ගානේ, ගෙවෙන තත්පරයක් ගානේ, තබන පියවරක් ගානේ, රත්නත්‍රයේ සතු අසීමිත ගුණානුභව බලේ නිරතුරු ආරක්ෂාව සැලසේවා. ගිනි ජල වසමිස විපත්ති වලකීවා. කල්ප වෘක්ෂයකින් භද්‍ර ගටයකින් මෙන් සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වේවා. උපනුපන්නාත්ම භාවයන්හිදී දෙවි මිනිසාදී සුගති සම්පත් වින්දනය කරමින් ප්‍රතිරූපදේශ වාසය, ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය, ජාති ස්මරණ ඥානය සහ සම්මා දිට්ඨිය ඇතූපත ලබා සුවසේ පාරමී සපුරා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවේසනසේ පැමිණ වදාළ ශාන්ති ලක්ෂණ නිවනින් සැනසෙන්නට මේ කුසලයෝ හේතු වේවා, වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. විශේෂයෙන් මතක් කරන්නට ඕනේ මේ භූමියේ මුල් අයිතිකරු වෙලා හිටපු අපේ HB වන්නිනායක, හිටපු මහා ඇමතිතුමා තින්නා වූ තැනක සිට ඒ තමන්ගේ ඥාතිවරු විසින් සිද්ධ කළා වූ මේ පින අනුමෝදන් වීමෙන් එතුමාගේ භව ගමන සුවපත් වේවා, සසර ගමන සුවපත් වේවා, ඉක්මනින්ම නිවනින් සැනසෙන්නට මේ පින එතුමාටත් උපකාර වේවා කියලා මං ආශිර්වාද සිද්ධ කරනවා. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං, ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං, ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං, චිරං රක්ඛන්තු ත්වං සදා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු. යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු. යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු. යාව නිබ්බාන පත්තියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. සබ්බ දුක්ඛා පමුඤ්චතු.